విదర్శనా భావనా క్రమేయ మహాచార్య రేరుకాణే చందవిమల మహానాయక స్వామి పాదయన్ వహన్సే విసిన్ సంపాదితాయ్. సంజ్ఞాపనయ బౌద్ధేకు వీమేన్ లభ్యయుతు ఉసస్ ప్రతిఫల లభ్యహకి వనుయే భావనావెని. దందీమెన్ హా సిల్ రకీమెన్ లభ్యహకి ఫలద భావనావెన్ లభ్యహకి నముత్ భావనావెన్ లభ్యయుతు ఉసస్ ఫల భావనావెన్మ మిస దందీమెన్ సిల్ రకీమెన్ నొలభ్యహకియ. భావనావెహి యదిన్నకుట ఎయిన్ లభెన ఫల పరలోవదీమ నొవ మెలవదీద లభెన్నేయ. క్రమానుకూల కొట భావనావెహి యదిన తనత్తే ధ్యాన మార్గ ఆది ఉసస్ ఫల నొలభుయేద. ఇన్ మొబ లభ్యహకి బొహో అనుహస్ మెలవదీమ లభన్నేయ. భావనా ఫలయ గృహస్థ ప్రౌర్జిత స్త్రీ పురుష హెమదినాటమ నొవెనస్వ లభ్యహకియ. క్రమానుకూలవ భావనావి కలక్యదునహోత్ సిత కయ దెక భావనావట హెడగసును పశు ఏ తనత్తా హట భావనావ మహత్ సువయక్వన్నేయ. యోగావచరణట ఆహారపాన వాసస్థాన ఆదియన్ కిసిమ సోయాక్ నతివ వనగతవి దీర్ఘకాలయాక్ మొలుల్లెహి భావనావిహి యదియహకి వన్నే ఉసస్ సువయాక్ ఎహి అతిబెవిని. భావనావ అమిహిరి వన్నే ఏ సువయ లభిన తనత్తట భావనావ దివును వనతురుయ. సువయాక్ వనతురు భావనావ దివును కొరగాత్ యోగావచర్యా నవత భావనావ అతహర దమన్నట నొసితన్నేయ. ఏ వేలేమ లభిన భావనామయ సుఖయద భావనావే ఎక్ ఆనిసంశయకి. తవత్ మెలోదీమ లభిన బొహో ఫల భావనావే ఎత్తేయ. మెకల అపరటే యోగావచర్యాన్ అడవి ఎత్తేత్ గిహియనట తబా పవిద్దంటద భావనావ అరలు కషాయ వెనివీ తిబెన్నేత్. ఫల దకియ హకి హటియట భావనా కిరీమే క్రమేయ నొదనీమ నిసాయ. భావనా క్రమయాక్ అన్యాంట కియాదీమట సమత్ భావనా కిరీమ పిలిబంద దనుమ ఫలపురుద్ద ఎతి గురువరుద అపే రటే సులభ నెత. భావనా క్రమ గెన దనుమ ఎతియవున్ అతిన్ లియవును పుతపతద దుర్లభయ. దనట అపరటే ఎతి భావనా క్రమ గెన విస్తరయాక్ దక్వెన ఎకమ పొత విశుద్ధి మార్గయాయి. పాళిభాషావెన్ లియవీ తిబెన ఏ పొతిన్ పాళిభాషావ నుదన్న ఉంట ప్రయోజనయాక్ లభ్య నొహకియ. పాళిభాషావ దాత్కెనకుట వోద తవత్ గురువరయాన్గెన్ ఉపదేశ నొలభా ఎయిన్ భావనాక్రమయ దనగనీమట పహసునెత. సమత క్రమయ తేరుం గతహకి వోద విదర్శనా భావనాక్రమయ ఎయిన్ లెహెసియన్ తోరా గతహకి నొవే. శ్రీ బుద్ధవార్ష దదాస్ పంసీయ పిరన్నట లాంగ్వతిబెన మే కాలయే విదర్శనా వడా మార్గఫల లభాగనీమే అదహసక్ ఎతం పిన్మతుంట ఎతివీ తిబెన భవ ఓన్గే కథావలిన్ పెనే. టికదనకుట వద ఎబదు ఉతుమ్ అదహసక్ ఎతివీమ లంగ అనాగతయే బుదు ససున నవతత్ బెబలీమే పెరనిమిత్తక్ వశేన్ సెలకియ హకియ. దదహస్ పంసియ లాంగ్వత్ లాంగ్వత్మ ఉత్సవ పవత్వీమ నాం బహుళవను ఎత. కొతెక్ ఉత్సవ పవత్వాత్ ఎయ నియమ శాసన దీవునువ నొవే. సబే శాసన దీవునువ నాం సోవాన్ సకదాగామి అనాగామి అర్హత్యన సతర మార్గ సతర ఫలయనట పెమిణి పుద్గలయాన్ ఎతివీమై. ఆర్య పుద్గలయాన్ పహల నువ్వద మార్గ అధిగమయ సదహా విదర్శనా వడన పుద్గలయాన్ బహుల ఊహోత్ ఏద మనా శాసన దీవునువా ఖ్యాటియట సెలకీయుతియ. కొతరం వీరే కొట කොතෙක් දුක් ගැන කොතෙක් කලක් භාවනාවෙහි යෙදුනත් ක්‍රමානුකූලව භාවනාව නොකෙරුණහොත් එයින් මෙලවදීම දැකිය හැකි තරම් ඵලයක් නොලැබෙයි. ඉක්මනින් ඵල දැකීමට නම් භාවනා ක්‍රමය නිවර්දිව හොඳින් දැනගෙන භාවනා කළ යුතුය. මෙකල භාවනාවේ යෙදීමේ අභිලාෂය ඇතිව වෙසෙන ගිහි පැවිදි පින්වතුන්ට බරපතල කරුණක් වී තිබෙන්නේ මාර්ගදේශකයන් නැති බවය. ඒ පින්වතුන්ට අපගේ ශක්ති පමණින්වත් උපකාරී වීමේ අදහසින් අප විසින් විදර්ශනා භාවනා ක්‍රමය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. මෙය විශුද්ධි මාර්ගය හා එහි පරිවාර ග්‍රන්ථයන්ද බුරුමයේ ප්‍රසිද්ධ යෝගාවචරයන් විසින් සම්පාදිත පොත් කීපයක්ද ඇසුරු කොට අප විසින් ඇසුරු කළ යෝගාවචරයන්ගෙන් හා සාකච්ඡා කළ යෝගාවචරයන්ගෙන්ද දැනගන්නා ලද බොහෝ කරුණුවලටද අපගේම අත්දැකීම් වලටද අනුව සම්පාදනය කරන ලද්දකි. දහම් පොත් කියවා තේරුම් ගැනීමේ අපහසු බව නොයෙක් විට බොහෝ දෙනා කියනු අසනු බැවින් කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකිසේ මේ සම්පාදනය කිරීමට විශේෂ උත්සාහයක් ගතිමු. ගැඹුරු කරුණු පිළිබඳ වූ මෙබඳු පොත් වරක් දෙකක් කියවූ පමණින් තේරුම් ගත හැකි නොවේ. පොතින් ප්‍රයෝජන ලැබීමට නම් කාරණය වැටහෙන තුරු කොතෙක් කල් වුවත් නැවත නැවත පොත කියවිය යුතුය. මේ පොත හොඳින් තේරුම්ගෙන පොතේ දැක්වෙන ක්‍රමය අනුව නොවරදවා භාවනා කරගෙන ගියහොත් වැඩි දෙනෙකුට භාවනාවේ ප්‍රතිඵලය මෙලොවදීම දක්නට ලැබෙනු ඇත යනු අපගේ ස්ථීර විශ්වාසයයි. මීට ශාසන ඉස්තකාමී රේරුකාණේ චන්දවිමල බුද්ධ වර්ෂ 2491 විවහාර වර්ෂ 1947 නොවැම්බර් 20 දිනදීය ශ්‍රී විනයාලංකාරාමය පොකුණු විට. විදර්ශනා භාවනා ක්‍රමය. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බවග්ගු පාදාය අවීචී හෙට්ටතෝ එත්ත රන්තරේ සත්තකායූපපන්නා රූපී අරූපීව අසඤ්ඤි සඤ්ඤිනෝ දුක්ඛා පමුච්ඡන්තු පුසන්තු නිබ්බුතින්. සකල සත්ව සමූහයා කෙරෙහි පතල මහා කරුණාවෙන් තෙත් වූ ලයති අසරණ සරණ වූ ලෞතුරා බුදුවරයන් වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂාදී වශයෙන් අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි දැඩි දුක්ගෙන දාන ආදී සමතිස් පෙරුම් දහම් පුරා බුදුවන්නේ සසර සයුරෙහි නිමග්නව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී දුක්ඛයන්ගෙන් හා අපායික දුක්ඛයන්ගෙන්ද පෙළෙන අසරණ සත්ව සමූහයා ඉන් ගොඩනගා අමෘත මහා නිර්වාණ සංඛ්‍යාත ෂේම භූමියෙහි පිහිටවනු පිණිසය. සකල සංසාරික අපායික දුක්ඛස්කන්ධයාගේ අනුප්පාද නිරෝධය වූ නොනස්නා වූ සුවය වූ ලෝකෝත්තර නිර්වාණය වනාහි බුදු සසුනෙන් මිස අන් සස්නක නොලැබිය හැකිය. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත් වනාහි බුදු සසුන නැතද සත්වයෝ ලබන්නාහුය. තථාගතයන් වහන්සේ විසින් ඒ ලෞකික පත් ලැබීමේ මග දේශනා කරනුයේ අතිරේක වූද අප්‍රදාන වූද කාර්යයක් වශයෙනි. බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු හෙවත් බෞද්ධයෙකු වීමේ ප්‍රධාන ප්‍රතිඵලයද ඒ නිර්වාණ සුඛය අත්කර ගැනීමමය. එබැවින් සකල බෞද්ධයන් විසින්ම බෞද්ධ වීමේ නියම ප්‍රතිඵලය ලැබීමට නම් ඒ තථාගතයන් වහන්සේ විසින් දක්වා වදාළ නිර්වාණ මාර්ගයට බැසගත යුතුය. එසේ නොකරන්නාහු කලාතුරකින් මුණගැසෙන සම්බුද්ධ ශාසනයෙන් ගත යුතු ප්‍රයෝජනය නොලබන්නෝය. නිවනට පැමිණීමේ මඟ. නිවනට පැමිණීමට ඇත්තා වූ නොවරදින්නා වූ එකම මාර්ගය විදර්ශනා භාවනාවයි. මහා කාරුණික තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයනට ඒ මඟ දක්වනසේක. යංකෝ භික්ඛු සත්තාරා කරණීයං සාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය තං වෝ කතං මයා ඒතානි භික්ඛු රුක්කමූලානි ඒතානි සුඤ්ඤාගාරානි ඥායත මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත අයං වෝ අම්හාකං අනුශාසනී. මේ යෝගාවචරයන් විසින් නිතර සිහි කළ යුතු දේශනා පාඨයකි. එහි තේරුම මහණ ශ්‍රාවකයන්ගේ යහපත සොයන්නා වූ ශ්‍රාවකයන්ට අනුකම්පා කරන්නා වූ ශාස්තුවරයෙකු විසින් ශ්‍රාවකයන්ට අනුකම්පාව නිසා යමක් කළ යුතුද ඒ අප විසින් කරන ලද්දේය. මහණ මේ වෘක්ෂ මූලයෝය, මේ ශුන්‍යාගාරයෝය, භාවනා කරව, ප්‍රමාද නොවව්, ප්‍රමාද වී පසුතැවිලි නොවව්, මේ අප විසින් තොපට කරන අනුශාසනාවයි යනුයි. වන්දනා කිරීම, මල් පහන් පිදීම, සාංගික දාන දීම, ප්‍රතිමා ගෘහ, දහම්හල්, සංඝාවාස කරවීම, පන්සිල් රැකීම, පොහොය අටසිල් රැකීම යන ආදී පින්කම් කොට නිවන් පතා ලෙහෙසියෙන්ම නිවන් ලැබිය හැකියයි ඇතැමුන් සලකතත්, විදර්ශනා වඩා සතර ලෝකෝත්තර මාර්ගඥානය උපදවා එයින් මතු භවයෙහි ඉපදීමට හේතුවන කෙලෙසුන් මතු නූපදිනා ආකාරයෙන් නැසීමෙන් මිස අන් ක්‍රමයකින් නිවන නම් නොලද හැකියමය. මලක් පහනක් පුදා ප්‍රාර්ථනා කොට ලෙහෙසියෙන්ම නිවන් ලැබිය හැකි නම් මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඒ ලෙහෙසි ක්‍රමයම නොදක්වා වෘක්ෂ මූලයනට ශුන්‍යාගාරයනට වී භාවනා කොට දුක් ගන්නට නොවදාරණ සේක. සිල් රැකීමෙන් පමණක් නිවන් නොලද හැකි බව. ඇතමෙක් දානය වර්ණනා නොකරති. නිවන් ලැබීම පිණිස සීලයම මහත් කොට දක්වති. සීලයෙන්ම නිවන් දක්නට බලාපොරොත්තු වෙති. ශීල පාරිශුද්ධයෙන්ම නිවන් දැකිය හැකි නම් තථාගතයන් වහන්සේ මෙය නොවදාරණ සේක. ආකංකේය චේ භික්ඛවේ භික්ඛු ආසවානං කයා අනාසවං චේතෝ විමුත්තං පඤ්ඤා විමුක්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා විහරේයන්ති. සීලස්ස වේව පරිපූර්ණකාරී අජ්ජත්තං චේතෝ සමත මනුයුත්තෝ අනිරා කතජ්ජනෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රූහෙතෝ ශුඤ්ඤාගාරාණං. තේරුම මහණෙනි, කාම ආදී ආශ්‍රවයන් ෂය කිරීමෙන් ආශ්‍රව රහිත වූ අරහත් ඵල චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය ඉහත ආත්මේහිම තෙමේම දැන ප්‍රත්‍යක්ෂ කොට වාසය කෙරෙමි යන මෙයට ඉදින් කැමති වන්නේ නම් සීලයම සම්පූර්ණ කරන්නා වූ තමාගේ සිත සමාධි කිරීමෙහි යෙදුනා වූ නොනසන ලද ධ්‍යාන ඇත්තා වූ විදර්ශනාවෙන් යුක්ත වූ ශුන්‍යාගාරයනට වී භාවනා කරන්නා වූ තැනැත්තෙක් වන්නේය යනු එහි තේරුමයි. ඉදින් සීලයෙන්ම රහත් විය හැකි නම් චිත්ත සමාධියක්, විදර්ශනාවක්, ශුන්‍යාගාරයනට වී භාවනා කිරීමක් වදාරන්නට කරුණක් නැත. බුදුන් වහන්සේ විසින් දාන සීල යන්ගේ අනුහස් දෙසූ සූත්‍ර ධර්මවල කායස්ස බේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජති යනාදීන් දානයන් හා සීලයෙන් භව සම්පත්තිය ලැබෙන බව දේශිත තැන් මිස නිවන ලැබෙන බව දේශිත තැන් දක්නට නැත. බුදුන් වහන්සේ විසින් නිවන් ලැබෙන බව දේශනා කර තිබෙනු දක්නට ලැබෙන්නේ අනිච්ච සංඥා භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා අමතෝ ගදා අමත පරියෝසානා යනාදී භාවනා ආනිසංස දක්වන දේශනා වලමය. භවෙහි නිවන් නැත, නිවනෙහි ද භවය නැත, භව නිරෝධයම නිවනයි. එබැවින් කුසලයෙන් ලබා දෙන භවය නිවනට විරුද්ධ දෙයකි. නිවනට ප්‍රතිපක්ෂ දෙයක් ලබා දෙමින් සංසාරය තවත් දික් කරන්නා වූ භවගාමී කුසලයෙන් නිවන් ලබන්නට බලාපොරොත්තු වීම, වැස්සෙන් වියලවා ගන්නට බලාපොරොත්තු වීමක් වැනිය. දානයෙන්, සීලයෙන්, ප්‍රාර්ථනාවෙන් නිවන් ලබන්නට උගන්නවුන් එසේ කරනුයේ ඉදං මේ දානං ආසවක්්‍ය ආවහං හෝතුති ඒවං පන විවට්ටං පත්තන්තේන විවට්ට වසේන ටපිතං අරහන්තම්පි පච්චේක බෝධිඥානම්හි සබ්බං යුත ඥානම්පි ධාතුං සක්ඛෝති යේව. දානං කලු සභාවේන සග්ග මානුස බෝගදං පරිණාම වෙසේනේව හෝති මොක්ඛූපනිස්සයං යන ආදී ධර්මපාඨ වරදවා තේරුම් ගැනීමයයි සිතිය හැකිය. කොතෙක් දන්දී, කොතෙක් සිල් රැක, කොතෙක් ප්‍රාර්ථනා කළත් විදර්ශනා වඩා සතර මාර්ග ඥානෙ උපදවා මතු නූපදිනා පරිදි කෙලෙසුන් ප්‍රහාණය කිරීමෙන්ම මිස දානයෙන්, සීලයෙන්, ප්‍රාර්ථනාවෙන් කිසි කලෙක නිවන් නොලැබෙන බව දත යුතුය. සසර දුකින් මිදී නිවන් සුවය අත්පත් කරගනු කැමති සත්පුරුෂයෝ දානයෙන්, සීලයෙන්, ප්‍රාර්ථනාවෙන් නිවන් ලබන්නට සිට නොරැවටි තමන් ලත් මේ අගනා බුද්ධ උප්පාද කාලය නිකම්ම ඉක්ම යන්නට නොහැර හැකි පමණින්වත් විදර්ශනා භාවනාවෙහි යෙදෙත්වා. දාන ආදී පින්කම් වලින් නිවන් නොලැබී යයි කී පමණින් පින්වලින් පලක් නැතේයි වරදවා නොගත යුතුය. පෘථජ්ජන සත්වයාට නිවන ඉතා දුරය. ඔහුට නිවන ලැබෙන කාලය නිශ්චය කළ නොහැකිය. සමහර විට මෙම ජාතියේදීම ඔහුට නිවන ලැබිය හැකිය. සමහර විට කල්ප කෝටි ගණනකදු නොලැබිය හැකිය. නිවනට යා නොහැකිව සසර සැරිසරණ සත්වයා හට ලෞකික සැපවත් ලබා ගැනීමට පින් තිබිය යුතුය. එබැවින් තථාගතයන් වහන්සේ අලමේව දානාති ධාතුං අලං පුඤ්ඤානි කාතුං දේව භූතස්සපි උපකාරාණි පුඤ්ඤානි මනුස්ස භූතස්සපි උපකාරාණි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරාණි පුඤ්ඤානි යනු වදාරණ ලදී. තේරුම දන් දෙන්නට සුදුසුමය, පින් කරන්නට සුදුසුමය, දෙවි වූවහුටද පින් උපකාරය, මිනිස් වූවහුටද පින් උපකාරය, පැවිදි වූවහුටද පින උපකාරය යනු එහි අදහසයි. එම ජාතියේදීම විදසුන් වඩා මගඵල ලබා නිවන් දක්නට සෑම සත්වයෝම සමර්ථ නොවෙති. එයට සමර්ථ වන්නෝ සුගතියෙහි ත්‍රිහේතුක ප්‍රතිසන්දියෙන් උපන් උපනිශ්‍රය සම්පද්ද ඇත්තා වූ පුද්ගලයෝය. ත්‍රිහේතුක ප්‍රතිසන්දියෙන් උපදින්නට හැකිවනුයේ කුසල බලේනි. බලවත් කුසල් නැති තැනැත්තා උපදිනුයේ අහේතුක හෝ දුහේතුක හෝ ප්‍රතිසන්දි චිත්තේනි. නිවන් දකිනු කැමති තැනැත්තා හට ත්‍රිහේතුක උප්පත්තියක් නොලදහොත් නිවන නොලැබිය හැකි බැවින් මගඵල ලැබීමට සුදුසු උප්පත්තියක් ඇතිකර ගනු පිණිස ඔහු විසින්ද දාන ආදී පින්කම් කළ යුතුය. දාන ආදී කුසලයෝ යහපත් භවයක් ඇතිකිරීම වශයෙන් නිර්වාණ ප්‍රතිලාභයටද උපකාර වෙති. එය වර්ෂාව ධාන්‍ය ඇතිවීමට උපකාරවීම මෙන් දත යුතුය. වර්ෂාව ධාන්‍ය ඇතිවීමට උපකාර වන බව නම් සත්‍යකි. එහෙත් එය දුරින් වන උපකාරයකි. වර්ෂාව ලොවට ධාන්‍ය ඇති කරන දෙයක් යැයි කිය හැකිමුත් කෙනෙක් වැසි වටද ගොවියකු ගොවිතැන් නොකළහොත් ධාන්‍ය නොලැබෙයි. ධාන්‍ය ලැබීමේදී ගොවියාගේ ගොවිකමම ප්‍රධාන හේතුවයි. එමෙන් නිවන් ලැබීමටද විදර්ශනා භාවනාව ප්‍රධාන හේතුවයි. දාන සීල ආදී පින් අප්‍රධාන හේතුය. මෙකලද මාර්ගඵල ලැබිය හැකි බව. මෙකල විදර්ශනා වැඩීමෙන් පලක් නැත. කොතෙක් විදර්ශනා වැඩුවද මෙකල මාර්ගඵල නොලද හැකිය යැයි ඇතැමුන් කියතත් එය සත්‍යයයි පිළිගැනීමට හේතු යුක්තියක් නැත. යම් ප්‍රතිපත්තියකින් යම් ඵලයක් ලැබේ නම් කවදාත් ඒ ප්‍රතිපත්තිය නොවරදවා පිරුවහොත් ඒ ඵලය ලැබිය යුතුය. මාර්ගඵල ලැබීමට නිසි ප්‍රතිපත්තිය පිරීමෙන් එක් කලකදීමුත් සෑම කල්හිම මගඵල නොලැබේ නම් තථාගතයන් වහන්සේගේ ධර්මය මද කලකට පමණක් නෛර්යානික වන ඉතිරි කාලයේදී අනේර්යානික වන ධර්මයක් විය යුතුය. උන්වහන්සේගේ ධර්මය කලකට පමණක් නෛර්යානික වී කලකට අනෛර්යානික වන්නක් නොව සෑම කලකටම නෛර්යානික වූවකි. විදර්ශනා වැඩුවහොත් මෙකල මගඵල නොලැබිය හැකිය යන්න කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය කලකට අවලංගු කිරීමෙන් එයට පහර දෙන්නෝය. ධර්මය සෑම කල්හිම නෛර්යානික බව මිස කලකදී එය අනෛර්යානික වී අවලංගු වන බවක් තථාගතයන් වහන්සේ නොවදාළසේක. ඉමේ ච සුබද්ද භික්ඛු සම්මා විහරෙය්‍යෝ නසුඤ්ඤෝ ලෝකේ අරහන්තේහි අරස්ස යනුවෙන් බුදුන් වහන්සේ විසින් වදාරන ලදියේ භික්ෂූහු මනාකොට විසුවෝ නම් හෙවත් මනාකොට පිළිවෙත් පිරුවෝ නම් ලෝකයේ කිසි කලෙක රහතුන්ගෙන් හිස් නොවන බවය. ධර්මය අනේර්යානික වන කාලයක් නැති බව නොවරදවා පිළිවෙත් පිරුවහොත් සෑම කල්හිම මාර්ගඵල නිර්වාණයන් ලැබිය හැකි බව එයින් ප්‍රකාශිතය. අධිගම අන්තර්ධානය. අටුවා පොත් කීපයක අධිගම අන්තර්ධාන කතා දක්නා ලැබේ. ඒවා එකිනෙකට සම නැත. එබැවින් ඒවා සාර වශයෙන් පිළිගත නොහැකිය. ඒ අන්තර්ධාන කතාවල හැටියට තවමත් අධිගම ලැබිය හැකි කාලයයි. මින් ඉදිරියටත් ඒ කාලය ඇත්තේය. කවරදා නමුත් අධිගම අන්තර්ධානය වෙතත් වනුයේ කාලයේ වරදින් නොව පුද්ගලයන් විසින් පිළිවෙත් නොපුරා හැරීමෙනි. එක ජාතියකදී කරන උත්සාහයෙන්ම මගඵල නොලැබිය හැකිය. මේ බුදු සසුනෙන් මගඵල ලැබීමට නිසි අය මගඵල ලබා අවසන් වීමෙන් හෝ අධිගම අන්තර්ධානය විය හැකිය. මනුෂ්‍යයන් විසින් මගඵල ලැබීමට පිරිය යුතු පිළිවෙත් පිරීම හෙවත් විදර්ශනා වැඩීම හැර දැමූ පසු භාවනා මාර්ගය දත් අය නැති වී ගිය පසු නැවත බුදු කෙනෙකුන් බුදු වී නිර්වාණ මාර්ගය ප්‍රකාශ කරන තෙක් පසේ බුදුවරුණට හැර අඤ්ඤන්ට මගඵල නොලැබේ. තථාගතයන් වහන්සේගේ ධර්මය පවතිද්දී විදර්ශනා භාවනා මාර්ගයේ තිබියදී කාල විපර්යාසය නිසා මගඵල නොලැබෙතැයි කීම ඉමේච සුබද්ද භික්ඛූ සම්මා විහෙරෙය්‍යෝ නසුඤ්ඤ ලෝකෝ අරහන්තේහි අස්ස යන බුද්ධ වතනයට විරුද්ධ මතයකි. මෙකල අධිගමලාභීන් ඇති නැති බව. මෙකල අධිගමලාභීන් නැතේයි යනුද ඇතැමුන්ගේ මතයකි. අධිගමලාභීහු මම සෝවාන් වෙමි, මම රහත් වෙමි යයි ලොවට අඬගා කියන්නාහු නොවෙති. අධිගමලාභීන් හැඳින ගැනීමට ඔවුන්ගේ විශේෂ ලකුණක්ද නැත. බුද්ධ කාලයේහි ශාවස්ත්‍ර ආදී නගරවල ලක්ෂ ගණන් අධිගමලාභී ගෘහස්තයෝ විසූහ. ඔහුද සාමාන්‍ය මිනිසුන් සේම ගොවිකම්, වෙළඳාම් ආදී රැකිරක්ෂා කරමින් අමුදරුවන් පෝෂණය කරමින් විසුවෝය. හැඳින ගැනීමට විශේෂ ලකුණක් ඔවුන් කෙරෙහි නොවීය. පෙර විසූ භික්ෂූන් අතරද අධිගමලාභීහු බොහෝ වූහ. එක් කලෙක මේ ලක්දිව අසවල් භික්ෂුව පුතජ්ජනයයි කියා දැක්වීමට කෙනෙකු නැති තරමට අධිගමලාභී භික්ෂූන්ම විසූ බව අටුවා පොත්වල දක්වා තිබේ. කොතෙක් ආර්යයන් විසූවද සෝවාන්, සකදාගාමි, අනාගාමි පුද්ගලයන් තබා රහතුන්වත් හැඳින ගැනීමට ලකුණක් නම් නැත. දම් සගුණු අටුවාවෙහි එන කතාවක් මෙසේය. පෙර ලක්දිව සිතුල්පව් වෙහෙර විසූ රහතන් වහන්සේ කෙනෙකුගේ උපස්ථායක වූ බුද්ධ පබ්බජිතයෙක් එනම් මහලුව පැවිදි වූවෙක් විය. ඒ නම දිනක් රහතන් වහන්සේ හා පිණුසිඟා ඇවිද රහතන් වහන්සේගේ පිරිකරදගෙන පිටිපසින් එන්නේ, ස්වාමීනි, ආර්යයන් වහන්සේගේ හැටි කෙසේදැයි රහතන් වහන්සේගෙන් විචාලේය. එකල රහතන් වහන්සේ කියනසේක්, ඇවැත්නි, ඇතැම් මහල්ලෝ ආර්යයන්ගේ පාසිවුරුගෙන වත පිළිවෙත කරමින් හැසිරෙන්නාහුද ආර්යයන් හඳුනන්නේ නැත. ඇවැත්නි, ආර්යෝ හැඳින ගැනීමට එතරම් දුෂ්කර වූවෝය යැයි වදාළසේක. බුද්ධ පබ්බචිතයා හට එයිනුදු කාරණාව නොඇටහින. ආර්යයන් හැඳින ගැනීමෙහි දුෂ්කරත්වය මේ කතාවෙන්ද දත හැකිය. ආර්යයන් කෙරෙහි හැඳිනීමට ලකුණක් නැති බැවින්ද, ඔවුන් විසින් තමන්ගේ ආර්යභාවය අන්‍යයන්ට නොපවසන බැවින්ද, ලෝකයේහි ආර්යයන් ඇති නැති බව පරචිත්ත විජානන ඥානය ලැබූවෙකු විසින් මිස අනිකෙකු විසින් නොදතිය හැකිය. පරචිත්ත විජානන ඥානය ඇතියෙකුට පවා මේ විශාල ලෝකයේහි හැම දෙනාගේම තතු බැලීම පහසු කාර්යයක් නොවේ. පරචිත්ත විජානන ඥානයක් නැති අපවැනි අය මෙකල ආර්යයන් ඇති නැති බව කියන්නට ගියහොත් එය හාස්‍ය ජනක ක්‍රියාවකි. මෙකල ගිහියන් අතර තබා පැවිද්දන් අතරද විදර්ශනා වඩන අය සුලබ නොවෙති. එබැවින් ආරණ්‍ය ආදී විවේක ස්ථානයකට එළඹ භාවනා කරන භික්ෂූන් ලෝකයා උසස් කොට සලකති. සදහවත් බෞද්ධයෝ බොහෝ දුර සිටද ගොස් ඒ භික්ෂූන්ට පූජා සත්කාර කරති. මෙකල ආර්යෝ නැත මගඵල නොලැබිය හැකිය. එබැවින් භාවනා කිරීම හිස් වැඩක්ය යන කතාව භාවනා නොකරන්නවුන් විසින් ආරණ්‍ය ආදී විවේක ස්ථානවල වෙසෙන භික්ෂූන්ගේ තත්වය පහත් කොට දක්වනු පිණිස ඇති කරන ලද්දක් යයි සිතිය හැකිය. මෙකල ආර්යයන් ඇති නැති බව නම් නොකිය හැකි, නමුත් පෙරමෙන් සුලභ නැති බව නම් කිව හැකිය. විදසුන් වඩා එක ජාතියකදී කරන උත්සාහයෙන්ම කෙනෙකුට මගඵල ලැබෙන්නේ නැත. මේ ජාතියේදී විදසුන් වඩා මාර්ගඵල ලැබිය හැකි වන්නේ පෙර ජාතිවලදී විදසුන් වඩා තිබූ අයටය. මගඵල ලැබිය හැකි පමණට විදර්ශනා ඥානය මෝරන්නට ජාති ගණනක් ගත විය හැකිය. විදර්ශනා වැඩිම ආදී වශයෙන් පෙර ජාතිවලදී පුරණ ලද පාරමිතා ඇතිව මගඵල ලැබීමට සුදුසුව විසූ පින්වත් වූ බුද්ධ කාලයේදීද එයට සමීප කාලයේදීද සමූහ වශයෙන් මගඵල ලබා නිවන් දුටහ. බුදුන් වහන්සේ බුදු වී බොහෝ කල් ඉක්ුත් වී ගිය බැවින් මගඵල ලැබීමට සුදුසුව විසූ අය දැනට බොහෝ සෙයින් මගඵල ලබා අවසන් වී යන්නට ඇත. තවත් ඇත්නම් ඇත්තේ ස්වල්ප දෙනෙකි. මෙකල අධිගමලාභීන් මදවීමේ හේතුව එයයි සිතිය හැකිය. මෙකල විදසුන් වඩන්නවුන් අතර හේතු සම්පත් ඇති අය වුවහොත් ඔහු මේ ජාතියේම මගඵල ලබා නිවන් දකිති. හේතු සම්පත් නැති වුනට එය මතු ජාතියකදී මගඵල ලැබීමට හේතු වන්නේය. විදර්ශනා නොවැඩුවහොත් හේතු සම්පත් ඇති පමණින් ඉන්ම මගඵල ලැබෙන්නේද නොවේ. හේතු සම්පත් ඇති නැති බව නොදත හැකි කරුණකි. මගඵල ලැබීමට හේතු සම්පත් ඇතිවද විදසුන් නොවැඩීම නිසා බුදුන් කල බරණැස නුවර විසූ මහදන සිටු පුත්‍රයා මෙන් බොහෝ දෙන ලැබිය හැකිව තිබෙන මාර්ගඵලයෙන් පිරිහෙති. බරණැස් නුවර 160 කෝටියක් ධනය ඇතිව සිටි ධනයෙන් මත්ව නොමනාසේ හැසිර සියලු ධනය නසාගෙන අන්තිමේදී වාසයට තැනක් නැතිව සිඟමනට වැටුණු මහදන සිටු පුත්‍රයා දැක බුදුන් වහන්සේ ආනන්ද ස්ථවීරයන් වහන්සේට වදාරණ සේක්, ආනන්දය හිඟා කන මේ මහදන සිටු පුත්‍රයා බලව මොහුට ධනය නොනසා ප්‍රථම වයසෙහි කර්මාන්ත කර වූයේ නම් මේ නුවර අගසිටු වන්නට වාසනාව තිබුණේය. පැවිදි වී නම් සියලු කෙලෙසුන් නසා රහත්ව නිවන් දකින්නට තිබුණේය. ඉදින් මධ්‍යම වයසේදී කර්මාන්ත කරවී නම් මේ නුවර දෙවන සිටුවන්නටත් පැවිදි වී අනාගාමී නිවන් දකින්නටත් වාසනාව තිබින. පශ්චිම වයසෙහි කර්මාන්ත කරවී නම් මේ නුවර තුන්වන සිටුවන්නටත් පැවිදි වී නම් සකදාගාමී මාර්ගයට පැමිණ නිවන් දක්නටත් තිබුණි යයි වදාළසේක. බුදු කෙනෙකුන් හමු වී දහම් අසන්නට ලදහොත් ලෙහෙසියෙන්ම මගඵල ලබා නිවන් දැකිය හැකියයි බොහෝ දෙනා සිතතත් එපමණකින් හැම දෙනාම නිවන් දක්නාහු නොවෙති. බුදුන් වහන්සේ දිනපතා අලුයම කාලයේහි ලොව බලා වදාරා නිවන් දකින්නට හේතු සම්පත් ඇති සත්වයන් සොයා දහම් දෙසා ඔවුන් නිවනට මඟ පෙන්වති. බුදුන් වහන්සේගෙන් දහම් අසන හැම දෙනම නිවන් දකිත්නම් ලෝකයේ එක් කොනක සිට අනෙක් කොනකට දහම් දෙසාගෙන යෑම මිස ධර්මාවබෝධය කරගන්නට සමත් සත්වයන් සොයන්නට කරුණක් නැත. නිවන් දක්නට හේතු සම්පත් නැති ධර්මාවබෝධය කිරීමට නොසමත් පුද්ගලයා එක් වරක් නොව බුදුන් වහන්සේගෙන් දහස් වරක් බණ ඇසුයේද දහසක් බුදුවරයන්ගේ බණ ඇසුයේද මගඵල නොලබන්නේය. කොසල් රජතුමා වනාහි ඉතා ළඟින් බුදුන් වහන්සේ ඇසුරු කළ උවසුවකි. එසේම නිතර ඇසුරු කළ උවසුවකි. බොහෝ බණ ඇසූ උවසුවකි. බුදුන් වහන්සේ විසින් එතුමාට විශේෂයෙන් දේශනා කළ සූත්‍ර ධර්ම බොහෝ ගණනකි. සංයුක්ත නිකායේ කොටසක් වූ කෝසල සංයුක්තය එතුමාටම විශේෂයෙන් දේශිත සූත්‍ර ධර්මයන්ගේ සංග්‍රහයකි. එතුමා බුදුන් වහන්සේ උදෙසා මහා විහාරයක්ද කරවීය. බුදුන් වහන්සේ දීර්ඝ කාලයක් වැඩවිසුවේද කොසල් රටෙහිමය. එහෙත් කොසල් රජතුමා යටත් පිරිසෙන් සෝවාන් මගටවත් නොපැමිණියේය. මල්ලිකා දේවියද එසේම බුදුන් වහන්සේගෙන් නිතර බණ ඇසූ නිතර දන් දුන් තැනැත්තියකි. එහෙත් මගඵල නොලැබුවාය. සුනක්කත්ත නැමැති භික්ෂුව ආනන්ද ස්ථවීරයන් වහන්සේ මෙන් කලක් බුදුන් වහන්සේට උපස්ථාන කරමින් උන්වහන්සේ ළඟම හැසිරුණු කෙනෙකි. එහෙත් සෝවාන් මගටවත් පැමිණෙන්නට අසමත් විය. මෙසේ බුදුන් වහන්සේ සමීපයේහිම හැසිරෙත් මගඵල නොලැබූ අය තවත් බොහෝ විය හැකිය. අතීතයේහි බොහෝ බුදුවරයෝ පහළ වූහ. දීර්ඝ වූ මේ සංසාරයේහි බුදු කෙනෙකුන් නොදුටු බුදු කෙනෙකුගෙන් දහම් නොඇසූ සත්වයකු ඇතිය යැයි නොකිය හැකිය. බුදුවරුන්ගෙන් දහම් ඇසූ පමණින් සෑම සත්වයෙක්ම නිවන් දකී නම් අද ලෝකයේ සත්වයෝ නොවෙති. සියල්ලෝම අද නිවන් දකින්නේය. සියල්ලෝම අද නිවනේය. පිපීමට තරම් වැඩි තිබෙන පත්මයෝ හිරු රැස් පහසලත් කල්හි පිපෙති, සෙස්සෝ නොපිපෙති. එමෙන් හේතු සම්පත් ඇත්තා වූ සත්වයෝ බුදුවරුන්ගේ ධර්මදේශනාව ඇසෝ කල්හි මගඵල ලබා නිවන් දකිති, සෙස්සෝ නිවන් නොදකිති. පෙර ජාතිවලදී ස්කන්ධ ආදී ධර්ම විභාග දැන උගෙන විදර්ශනා වඩා නුවණ දියුණු කරගෙන තිබෙන ත්‍රිහේතුක පුද්ගලයෝ පමණක් බුදුවරයන්ගේ ධර්මය අසා මගඵල ලබති. අනාගතයේහි එබඳු පුද්ගලයෙකු වීමට දන් දීම සිල් රැකීමම ප්‍රමාණවත් නොවේ. ඒ දෙක පමණක් කළාහු සසර සුගතියේ ඉපිද බුදුන් වහන්සේ දක්නට නම් සමත් වෙති. දහම් අසා නිවන් දක්නට නම් සමත් නොවෙති. පුද්ගල ප්‍රභේද. චත්තාරෝමය භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමේ චත්තාරෝ උග්ගටිතඤ්ඤු විපචිතඤ්ඤු නෙයෝ පදපරමෝ ඉමේ කෝ භික්කවේ චත්තාරෝ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින්. යන දේශනාව පරිදි ලෝකේහි උද්ගටිතඤ්ඤ විපන්තිචඤ්ඤ නෙය පදපරමයයි පුද්ගලයෝ සතර දෙනෙක් වෙති. බුදුවරයෙකු විසින් හෝ බුද්ධ ශ්‍රාවකයෙකු විසින් හෝ සංක්ෂේපයෙන් දෙසන ධර්මයක් ඇසීමෙන් එකෙනෙහිම මගඵල ලබා චතුරාර්ය සත්‍ය අවබෝධ කොට නිවන් දක්නට සමත් වූ දාරුචරීය, සාරිපුත්‍ර, මොග්ගල්ලාන ආදීන් වැනි පුද්ගලයෝ උද්ගටිතඤ්ඤ නම් වෙති. විස්තර වශයෙන් දේශනා කළ ධර්මය අසා අවසානයේහි මගඵල ලබා නිවන් දක්නට සමත්ත පුද්ගලයෝ විපඤ්ඤතඤ්ඤ නම් වෙති. ධර්මය උගෙන උගත් ධර්මය ගැන නැවත නැවත කල්පනා කිරීම, පිළිවිසීම, කලන මිතුරන් සේවනය කිරීම, භාවනා කිරීම යන මේවා කොට කලෙකදී මගඵල ලබන පුද්ගලයෝ නිවන් දක්නට සමත් පුද්ගලයෝ නෙය්‍ය පුද්ගලයෝ නම් වෙති. කොතෙක් බණ ඇසුවත්, කොතෙක් කලන මිතුරන් සේවනය කළත්, කොතෙක් භාවනා කළත් ඒ ජාතියේදී මගඵල ලැබීමට නොසමත් වන්නෝ පදපරම පුද්ගලයෝ නම් වෙති. පෙර ජාතිවලදී භාවනා කිරීම ආදී වශයෙන් විදර්ශනා ඥානය බොහෝ දුරට දියුණු කරගත් පුද්ගලයෝ උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ වෙති. මධ්‍යම ප්‍රමාණයෙන් දියුණු කර ඇත්තෝ විපන්තිචඤ්ඤ පුද්ගලයෝ වෙති. මද වශයෙන් විදර්ශනා ඥානය ඇති කරගත්තේ නෙය්‍ය පුද්ගලයෝ වෙති. උපනිෂ්‍ර සම්පත් නැත්තෝද, අන්තරායික ධර්ම ඇත්තෝද පදපරම පුද්ගලයෝ වෙති. විදර්ශනා භාවනාව කළ යුත්තේ නෙය්‍ය පුද්ගලයන් හා පදපරම පුද්ගලයන් විසිනි. පදපරමයන් විසින් කළ යුත්තේ අනාගතය පිණිසය. මාර්ග අධිගමයනට අන්තරායික ධර්ම. කර්ම අන්තරාය, ක්ලේශ අන්තරාය, විපාක අන්තරාය, උපවාද අන්තරාය, අඤ්ඤ ව්‍යතික්‍රමණ අන්තරායයයි මාර්ග අධිගමයට අන්තරාය කර කරුණු පහක් වෙයි. පංච ආනන්තරිය කර්මය හා භික්ෂුණී දූෂක කර්මය කර්ම අන්තරායයි. කොතෙක් හේතු සම්පත් ඇතිව සිටියාහුද මෙයක් මෙයින් යමක් කළවුන්ට ඒ ජාතියේදී කොතෙක් වීරිය කළත් මඟ ඵල නොලැබෙයි. නියත මිත්‍යා දෘෂ්ටික වීම ක්ලේශ අන්තරාය වෙයි. නියත මිත්‍යා දෘෂ්ටිය ගෙන සිටින තැනැත්තා ඒ දෘෂ්ටිය හැර සම්‍යක් දෘෂ්ටිය ගතහොත් මඟඵල ලැබිය හැකිය. ද්විහේතුක අහේතුක ප්‍රතිසන්ධිය විපාක අන්තරායයි. එම ජාතියේදී මඟඵල ලැබිය හැක්කේ ත්‍රිහේතුක පුද්ගලයන්ට පමණකි. අකුසල කර්මයන් හා දුබල කුසල කර්මයෙන් ප්‍රතිසන්ධි ලැබුවෝ
අහේතුක දුහේතුක පුද්ගලයෝය. බලවත් කුසල බලයෙන් ලත් ප්‍රතිසන්දි ඇත්තෝ ත්‍රිහේතුක පුද්ගලයෝය. වර්තමාන මනුෂ්‍යයන් අතර ත්‍රිහේතුක පුද්ගලයෝ ඇතද නැතද යනු මෙකල පවත්නා එක් ප්‍රශ්නයකි. එයට දිය යුතු පිළිතුර නම් ඇත යයි කියාය. මනුෂ්‍යයන් අතර ඇති අහේතුක පුද්ගලයෝ නම් ජාති අන්ධයහුය. ඔවුන් පහසුවෙන්ම හැඳිනිය හැකිය. ද්විහේතුක ත්‍රිහේතුක යන් හැඳිනීමට ලකුණක් නැත. තිවුණු නුවණැති අය ත්‍රිහේතුක පුද්ගලයෝ යයිද නුවණ මද අය ද්විහේතිකයෝ යයිද සාමාන්‍යයෙන් කිව යුතුය. උප්පත්තියෙන් පිහිටි බුද්ධිය කොතරම් තිවුණු වුවද ඉගෙනීමක් නොලැබූ තැනැත්තාගේ බුද්ධිය ප්‍රකට නොවේ. ලෝකයේහි උගෙනීමක් නොලැබූ නිසා බුද්ධිය ඇතිව මෝඩයන්ගේ සංඛ්‍යාවට වැටී සිටින අය බොහෝය. උප්පත්තියෙන් පිහිටි සුන්දර බුද්ධියක් නැතද උගෙනීමෙන් නැනවතුන්ගේ සංඛ්‍යාවට වැටී සිටින අයද බොහෝය. එබැවින් බුද්ධිය ඇති නැති අය තෝරා ගැනීමත් පහසු නොවේ. බුද්ධ කාලයේ සාවත්ති ආදී නගරවල විසූ ලක්ෂ ගණන් මනුෂ්‍යයන් ආර්යන් වීමෙන් එකල බොහෝ ත්‍රිහේතුකයන් විසූ බව පෙනෙයි. එකල මනුෂ්‍ය සමූහෙහි බොහෝ ත්‍රිහේතුකයන් වූවාහු නම් වර්තමාන මනුෂ්‍ය සංහතියෙහි ත්‍රිහේතුකයන් ඇති නොවීමට හේතුවක් නැත. දැනට සිටින මනුෂ්‍යයන් අතරද ත්‍රිහේතුකයන් බොහෝ ඇති බව කිව යුතුය. මේ ජාතියේම මගඵල ලැබීමට සුදුසු යමෙක් ත්‍රිහේතුක පුද්ගලයෙක්ද නැතද යන බව ක්‍රමානුකූලව කලක් විදර්ශනා වැඩීමෙන් මිස අන් පරිද්දකින් දත නොහැකිය. කවරෙකු විසින් විදර්ශනා වැඩුවත් නිෂ්ඵල නොවන බැවින් තම තමන්ගේ ද්විහේතුක ත්‍රිහේතුක බව තෝරාගෙන භාවනා කරන්නට නොසිට සියල්ලෝම විදර්ශනා කරත්වා. ආර්ය උපවාද කර්මය උපවාද අන්තරායයි. බුදුවරයෙකුට හෝ පසේ බුදුවරයෙකුට හෝ ආර්ය වූ බුද්ධ ශ්‍රාවකයෙකුට හෝ යටත් පිරිසෙන් ගෘහස්ථ සෝවාන් පුද්ගලයෙකුට වුවද ද්වේෂ සහගත සිතින් ගර්හා කිරීම ආර්ය උපවාද කර්මයයි. එය පිළියම් ඇති අන්තරායකි. අපරාධය කළ ආර්ය පුද්ගලයා කමා කරවා ගැනීමෙන් ඒ දෝෂය දුරු වෙයි. ඉන්පසු ඔහුට මගඵල ලැබිය හැකිය. තමන් අතින් වරද කෙරුණු ආර්ය පුද්ගලයා සොයාගත නොහෙන කලෙහි ඔහු ගිය දිශාව සලකා ඒ දිශාවට නමස්කාර කොට සමාව අයදීමෙන්ද තමන් විසින් වරද කළ ආර්ය පුද්ගලයා කාලක්‍රියා කළේ නම් සොහොනට වැඳ සමාව අයදීමෙන්ද ඒ කර්මය සංසිඳන බව දක්වා තිබේ. සමහර විට තමන් අතින් බුද්ධ ආදී ආර්යනට වරද සිදු වී තිබිය හැකි බැවින් භාවනාව පටන් ගැනීමේදීම යෝගාවචරයන් විසින් රත්නත්‍රය සමාකරවාගෙන ආර්යන් සමාකරවාගෙන භාවනාව පටන් ගත යුතුය. දන දනම ඕනෑකමෙන් වරද කිරීමෙන් සිදු වූ ආපත්තියහු ආඥා ව්‍යතික්‍රමණ අන්තරායයි. ඒවා අන්තරාය කරවන්නේ ඇවැද්දසීම් ආදියෙන් ශුද්ධයට නොපැමිණෙන තුරුය. උපසම්පන්න භාවයෙන් ඉවත් වුවහොත් ඉන්පසුද ඒවායින් අන්තරායක් නැත. විදර්ශනාව හා මහණකම. විදර්ශනා වඩා මගඵල ලැබිය හැක්කේ පැවිදිව නගර ග්‍රාමයන්හි පවා නොසිට වනගතව හුදකලා වී විදර්ශනා වැඩීමෙන්ම යයි සමහරු සිතතත් එය එසේ නොවේ. ක්‍රමානුකූලව භාවනා කළහොත් ඉන් ලැබෙන ඵලය ගිහියාට හා පැවිද්දාට නොවෙනස්ව ලැබෙන්නේය. නගරයේ භාවනා කළත් ගමේ භාවනා කළත් පන්සලක භාවනා කළත් ගිහිගේක භාවනා කළත් නොවරදවා හොඳින් භාවනා කළහොත් ලැබෙන ඵලයේ වෙනසක් නැත. බුද්ධ කාලයේ බුදුන් වහන්සේ වෙතින් කමඨහන් උගෙන වස් කාලයේ භාවනා කරනු පිණිස කොසල් රට මාතික නම් ගමට පැමිණ වස් විසූ භික්ෂූන්ගෙන් මාතිකා නම් උපාසිකාවක් භාවනා ක්‍රම උගෙන භාවනා කොට ඒ භික්ෂූන්ට පෙරාතුවම අනාගාමී ඵලයට පැමිණ
අන්තිමේදී ඒ භික්‍ෂූන්ට රහත්වීමටද උපකාරී වූවාය. භික්‍ෂූහුද අන්තිමේදී මහා උපාසිකාවගේ පිහිටෙන් රහත් වූහ. මෙසේ ගිහි පැවිදි කාහටත් මගඵල ලබා නිවන් දැකිය හැකි බැවින් මහනවී ආරණ්‍යගතවම භාවනා කරන්නෙමු යැයි මහනවීමට මං සොයමින් තැන් සොයමින් තැවිතැවි නොසිට කාලය අපතේ නොහැර සසර දුකෙන් මිදෙනු කැමැති ගිහිපින්වත්හු ගිහිවම සිට තමන්ගේ රැකිරක්ෂා ආදිය කරමින්ම විදර්ශනා වැඩීමත් කෙරෙත්වා. රැකිරක්ෂා කිරීමක් නැතිව නිදහසේ විවේකීව භාවනා කළ හැකි තත්ත්වයක් ඇතිනම් නිදහස්ව භාවනා කරන්නාහට වැඩි ඉක්මනින් පල දැකිය හැකිය. නිදහසක් නොලැබිය හැකි තැනැත්තා නිදහස ලබාම භාවනා කරමී යැයි කියා සිටියහොත් ඒ තැනැත්තා භාවනාවෙන් පිරිහෙන්නේය. කොතෙක් වැඩ ඇති තැනැත්තෙකුට වුවද භාවනාව සඳහා දවසෙන් එක්තරා කාලයක් වෙන්කරගත හැකිය. එසේ වෙන්කරගෙන ඒ කාලයේදී භාවනා කරනු. භාවනාව පුරුදුවත් පුරුදුවත්ම නොයෙක් වැඩ කරමින්ම භාවනාවද කළ හැකි වෙයි. නිවනට නොපැමිණීමේ හේතුව හා පැමිණිය හැකි ආකාරය. විදර්ශනා නම් සසර දුකින් මිදී නිවනට පැමිණෙනු පිණිස කළ යුතු වැඩපිළිවෙලයි. එය කරන්නට යන තැනැත්තා විසින් විදර්ශනාව පිළිබඳ අවබෝධයක් ඇතිකර ගැනීමට සත්වයා නිවනට නොපැමිණීමේ හේතුව හා එයට පැමිණිය හැකි ආකාරයද දත යුතුය. එබැවින් ඒ දෙක පිළිබඳ කරුණු ස්වල්පයක්ද දක්වනු ලැබේ. පංචස්කන්ධය තෙමේම දුක් රැසකි. සියලු දුක් ඇතිවන තැනද එයමය. පංචස්කන්ධය නැති වුවහොත් දුක් ඉපදීමට තැනක් නැති බැවින් එයින්ම සියලු දුක් කෙලවර වේ. නිවන නම් දුක් කෙලවර වීමෙන් ලැබෙන විමුක්ති සුඛයයි, එනම් නිදහස් සැපයයි. පරණ පරණ ස්කන්ධ නැතිවනු සමගම ජාතියෙන් ජාතිය නැවත නැවත ඉපදීම් වශයෙන් අලුත් අලුත් ස්කන්ධයන් ලැබීම නිවන් නොලැබීමේ හේතුවයි. නිවන් සොයන තැනැත්තා විසින් එය ලබනු සඳහා කළ යුත්තේ අලුත් අලුත් ස්කන්ධයන් ලැබීම හෙවත් නැවත නැවත ඉපදීමේ හේතුව සොයා එය නැති කිරීමයි. නැවත නැවත ඉපදීමේ හේතුව තෘෂ්ණාව බව සියල්ලදත් බුදුන් වහන්සේ වදාළසේක. දැන් දත යුත්තේ ඒ තෘෂ්ණාව කුමක්ද, ඒ නිසා නැවත නැවත ඉපදීම වන්නේ කෙසේද යන කරුණු දෙකයි. තෘෂ්ණාව යනු ඒ දෙයට කැමතිවන ඇලුම් කරන ස්වභාවයයි. ඒ තෘෂ්ණාව ධර්ම වශයෙන් එකක් වුවද එහි ඇති ආකාර නානත්වය නිසා එයට නොයෙක් නම් කියති. ලෝභය, රාගය, ඕනෑකම, ආසාව, ආලය, ආදරය, ප්‍රේමය යන මේවා එයට කියන නම් වලින් සමහරකි. ධර්ම වශයෙන් එකක් වූ තෘෂ්ණාව සත්වයා කෙරෙහි බලපැවැත්වීමේ ප්‍රමාණය අනුව වර්ග තුනක් කොට කිය යුතුය. ජීවත්වීමේ ආශාව පළමුවන අංකයට ගැනෙන තෘෂ්ණාවයි. එනම් තමා එක්තරා කෙනෙකු හැටියට ලෝකයේ විසීමට ඕනෑකමය. හොඳයැයි සලකන රූප, ශබ්ද ආදියෙන් තමාගේ ඉන්ද්‍රියන් පිනවා ගැනීමේ ආශාව දෙවන අංකයට ගැනෙන තෘෂ්ණාවයි. ඉන්ද්‍රියන් පිනවා ගැනීමට උවමනාවන අමුදරු, නෑමිතුරු, ඇත් අස් ගව ආදී සත්වයන් හා ඇඳුම් පැළඳුම්, කෑම්බීම්, යාන වාහන, ගෙවල්, රන්රිදී මුතුමැණික් මිල මුදල් ආදිය පිළිබඳ ආසාව තුන්වන අංකයට ගැනෙන තෘෂ්ණාවයි. මේ තෘෂ්ණා තුන අතුරෙන් ජීවත්වීමේ ආසාව වූ පළමුවන අංකයට ගැනෙන තෘෂ්ණාව ඉතා බලවත්ය. එය ප්‍රහාණය කිරීමටද අතිශයින් දුෂ්කරය. සත්වයා කාලක්‍රියා කරනුයේ ඒ තෘෂ්ණාව තිබියදීමය. ඒ නිසා කාලක්‍රියා කරන සත්වයාගේ වර්තමාන භවයට අයත් අන්තිම සිත නිරුද්ධ වීමට අනතුරුවම
දෙවන ජාතියෙහි ඉපදී වශයෙන් ඔහුට නැවතත් අභිනව විඥානයක් පහළ වෙයි. ලෝකයේ දෙස බැලීමේ ආශාවය, හඬ ඇසීමේ ආශාවය, ගන්ධයන් ආග්‍රහණය කිරීමේ ආශාවය, රසයක් වැළඳීමේ ආශාවය, ස්පර්ශය ලැබීමේ ආශාවය, ලෝ තතු දැනගැනීමේ ආශාවය යන මේවා ඔහුට ඇති බැවින් රූප ශබ්ද ආදී අරමුණු ගැනීමට උපකාරවන චක්කු ආදී ඉන්ද්‍රිය සහිත වූ ශරීරයක් ඔහුට පහළ වෙයි. මෙසේ උපන් පසු දෙවන ජාතියේදී ඔහුට ඒ තුන් ආකාර තෘෂ්ණාවම අඩුවක් නැතිව ඇතිවන බැවින් එයින් චුත වූ කල්හි තුන්වන වරටද හෙතෙම උපදින්නේය. ඉදිරියටද ඒ තෘෂ්ණාව පවත්නාතුරු හෙතෙමේ නැවත නැවතත් උපදින්නේමය. නිවනට නොපැමිණෙන්නේය. කවර කලෙක හෝ ඒ සත්වයා තෘෂ්ණාව ප්‍රහාණය කළේ නම් ඔහුට අලුත් ස්කන්ධ ලැබීමක් නොවන්නේය. එබැවින් නැවත නැවත ඉපදීමේ හේතුව තෘෂ්ණාව බව දත යුතුය. නිවනට පැමිණීමට කළ යුතු එකම දෙය නම් සත්වයා හට නැවත නැවත ස්කන්ධ ලබා දෙන ඒ තෘෂ්ණාව නැති කිරීමය. තෘෂ්ණාවද යම්කිසි හේතුවක් නැතිව ඉබේම ඇතිවන්නක් නොව යම්කිසි හේතුවක් නිසාම ඇතිවන දෙයකි. ඒ හේතුව සොයා එය නැති කිරීමෙන්ම මිස අන් ක්‍රමයකින් එය නැති කළ නොහැකිය. දන් නොදීමවත් සිල් නොරකීමවත් තෘෂ්ණාව ඇතිවීමේ හේතු නොවන බැවින් දන් දීමෙන් හෝ සිල් රැකීමෙන් හෝ ඒ තෘෂ්ණාව දුරු කළ නොහැකිය. දන් දීමෙන්ද එක්තරා විදියක තෘෂ්ණාවක් දුරුවන බව නම් සත්‍යකි. එහෙත් මතු ඉපදීමට හේතුවන ප්‍රධාන තෘෂ්ණාව ඉන් දුරු නොවේ. ඉන් දුරුවන්නේ දෙන වස්තුව පිළිබඳ තෘෂ්ණාව පමණකි. දීම කර්මයක් වන හේයින් එය මතු භවයේහි උපදවන ප්‍රධාන තෘෂ්ණාවට මරණින් මතු දෙවන ජාතියකට පැමිණවීමට උපකාර වන දෙයක්ම වෙයි. තෘෂ්ණාව ඉපදීමේ හේතුව නම් පංචස්කන්ධයාගේ සැබෑ තත්වය වසන්නා වූ, ඒ සත්වයා හට දැනගන්නට නොදෙන්නා වූ, බොහෝ සෙයින් ඒ තෘෂ්ණාව හා එක්ව පවතින්නා වූ මෝහයයි. පංචස්කන්ධේහි මද ආස්වාදයක්ද මහා ආදීනවයක්ද ඇත. පංචස්කන්ධේහි ඇත්තා වූ ප්‍රීතියට හා සොම්නසට හේතුවන ස්වභාවය එහි ආස්වාදයයි. උපදවා ගැනීමට දුක්විය යුතු බව, දුකින්ම උපදනා බව, උපන් පසු බොහෝ දුක්ගෙන රක්ෂා කළ යුතු බව, කොතෙක් උත්සාහ කොට, කොතෙක් වෙහෙසි, කොතෙක් දුක්ගෙන ආරක්ෂා කළත්, දිරණ බිඳන බව, අනේක දුක්ඛයන්ට වස්තු වන බව, එය පවත්නා තාක් නිදහසක් නොලැබිය හැකි බව යන ආදිය පංචස්කන්ධයාගේ මහා ආදීනව රාශියයි. තවත් ක්‍රමයකින් කියතහොත් සංස්කාර දුක්ඛ, විපරිණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ සංඛ්‍යාත ත්‍රිවිධ දුක්ඛයෙන් නිරන්තරයෙන්ම පෙළෙන බව, සත්වයන් විසින් ඇතයයි සිතන නিত্য සුඛ සුභ ආත්ම ස්වභාවයන් එහි නැති බව පංචස්කන්ධයාගේ ආදීනව රාශියයි. පංචස්කන්ධයේ මෙසේ මහා ආදීනව රාශියකින් යුක්ත බැවින් ඇලුම් කළ යුත්තක් නොව බිය විය යුත්තකි. සතුට විය යුත්තක් නොව පිළිකුල් කළ යුත්තකි. බිය විය යුතු පිළිකුල් කළ යුතු පංචස්කන්ධයට සත්වයන් බිය නොවී ඇලුම් කරන්නේ නොකලකිරින්නේ බිය යුතු බව පිළිකල් කළ යුතු බව වූ එහි සැබෑ තත්වය වසාගෙන සිටින මෝහය නිසාය. පංචස්කන්ධයාගේ සැබෑ තත්වය මෝහයෙන් වසා සිටින බැවින් සත්වයා හට පංචස්කන්ධය පංචස්කන්ධයක් හැටියට නොව සත්වයෙකු පුද්ගලයෙකු හැටියට පෙනෙන්නේය. ප්‍රීති විය යුතු දෙයක් ඇලුම් කළ යුත්තක් හැටියට පෙනෙන්නේය. මෝහයෙන් පංචස්කන්ධ තත්වය වසා සිටින තාක්ම සත්වයා කෙරෙහි ඒ වැරදි වැටහීම වැරදි හැඟීම පවතින්නේය. වටිනා මණිකක් යයි රැවටී වීදුරු කැබැල්ලක් මහත් ආශාවෙන් තබාගෙන සිටින තැනැත්තාගේ ඒ ආසාව වීදුරු කැබැල්ල හැඳිනගත් කෙනෙහිම දුරුවන්නාක් මෙන් පංචස්කන්ධ ආස්වාදනීය දෙයක් හැටියටගෙන ඒ ඇලුම් කරමින් වෙසෙන තැනැත්තාගේ ඒ ආලය මෝහය දුරු වී පංචස්කන්ධයාගේ සැබෑ තත්වය දකිනු සමගම දුරුවන්නේය. සර්වාකාරයෙන් ස්කන්ධයන් පිළිබඳ ආලය දුරු වූ තැනැත්තාගේ මතු ඉපදීම එයින්ම කෙලවර වන්නේය. කරුණ මෙසේ හෙයින් තෘෂ්ණාව ඉපදීමේ හේතුව පංචස්කන්ධ තත්වය වසන මෝහය බව දත යුතුය. මෝහය දුරුකර ගත හැකි වන්නේ ක්‍රමයෙන් පංචස්කන්ධයාගේ සැබෑ තත්වය සෙවීමෙනි. යම් විටක පංචස්කන්ධයාගේ සැබෑ තත්වය දුටුවේ නම් ඒ කල්හි මෝහය දුරුවෙයි. විදර්ශනා වැඩීම යනු මෝහය දුරුකරනු පිණිස අනුක්‍රමයෙන් පංචස්කන්ධයාගේ සැබෑ තත්වය සෙවීමයි. විදර්ශනාව විදර්ශනය යනු දැකීමටත් දැනීමටත් නමකි. ස්කන්ධයන් සත්ව පුද්ගල ගෘහ පෘථවි පර්වත වෘක්ෂ යනාදී වශයෙන් දක්නා වූ සාමාන්‍ය දැනීම දර්ශනය නම් වෙයි. ඒ ස්කන්ධ පංචකයට අයත් නාමරූප ධර්මයන්ගේ වෙන් වූ ලක්ෂණද අනිත්‍ය ආදී සාධාරණ ලක්ෂණද දන්නා වූ ඥානය සාමාන්‍ය දර්ශනයට වඩා විශිෂ්ට බැවින් විදර්ශනා නම් වෙයි. තවත් ක්‍රමයකින් කියතහොත් ස්ත්‍රී පුරුෂ සත්ව පුද්ගල ආදී වශයෙන් සාමාන්‍ය ලෝකයා විසින් දක්නා දේවල් අභ්‍යන්තරය විනිවිද දක්නා වූ සැබෑ තත්වය දන්නා වූ ඥානය විදර්ශනා නම් වෙයි. විදර්ශනා ඥානය ඇතිකර ගැනීම සඳහා කරන වැඩපිළිවෙල විදර්ශනා භාවනාව නම් වෙයි. වැඩිය යුතුය යන අර්ථයෙන් විදර්ශනා ඥානයටම විදර්ශනා භාවනා යයිද කියනු ලැබේ. යෝග යනුද ඒ භාවනා කර්මයට විවහාර කරන වචනයකි. එබැවින් භාවනා කරන තැනැත්තාහට යෝගී යයිද යෝගාවචර යයිද කියනු ලැබේ. යම්කිසි ශාස්ත්‍රයක් උගන්නා තැනැත්තා විසින් එය කෙලවර වනතුරු පාඩමෙන් පාඩම පිළිවෙලින් උගතයුතුවාක් මෙන්ම මෙම විදර්ශනා භාවනාවද පාඩමෙන් පාඩම හෙවත් කොටසින් කොටස පුහුණු කිරීම් වශයෙන් ඉදිරියට ගෙන යා යුතු දීර්ඝ භාවනා ක්‍රමයකි. එය සම්පූර්ණ කරගැනීමට කලක් ගත වෙයි. අලස වී අතරමඟදී නොනවත්වා අවසානයේ තෙක්ම භාවනා කරන්නට සසර දුකින් මිදනු කැමැති පින්වත් වූ උත්සාහ කෙරෙත්වා. විදර්ශනා වැඩීම පිළිබඳ උපදෙස්. භාවනා කරනු කැමැති තැනැත්තා විසින් එයට කාලයක් වෙන් කරගෙන ඒ කාලය තුලදී දිනපතා භාවනා කළ යුතුය. එය පැය භාගයකට අඩු නොවන කාලයක් විය යුතුය. ඉක්මනින් ඵල ලැබීමට නම් භාවනා කරන කාලය පැයක් හෝ පැය දෙකක් පමණ විය යුතුය. කලාතුරකින් දවසක් පමණක් භාවනා කරන භාවනාවෙන් මෙලොවදී ඵලයක් නොදකිය හැකිය. භාවනාවට ඉතා යෝග්‍ය වන්නේ ජනශූන්‍ය නිස්සබ්ද ස්ථානයි. එබඳු තනක් නොලැබිය හැකි කලෙහි අන්‍යයන් ශබ්ද නොකරන විවේක කාලයක් ඒ සඳහා තෝරා ගත යුතුය. ගෙවල් පන්සල්වල වෙසමින් භාවනා කරන්නවුන්ට ඒ සඳහා ස්ථානයක් වෙන් වශයෙන්ම තබා ගත හැකි නම් වඩා සුදුසුය. එයටම වෙන්කර තබා ගැනීමට තැනක් නැති කලෙහි කොතැනක හෝ හිඳ භාවනා කරනු. විහාර ගෙවල්, බෝමලු, චෛත්‍ය මලු භාවනා කිරීමට යෝග්‍ය ස්ථානයෝය. භාවනා කරන තැන පිරිසිදුව තබාගත යුතුය. යෝගාවචරයාගේ ශරීරය හා වස්ත්‍රද පිරිසිදුව තබාගත යුතුය. සිත එකඟ වූ කලෙහි අන්‍ය අවස්ථාවන්හි නොදැනෙන ගන්ධයන් දැනෙන්නට වන්නේය. ස්ථාන ආදී අපිරිසිදුව තිබෙන කලෙහි සිත සමාධි වීමෙන් පසු ඒවායේ ගන්ධයන් දැනෙන්නට වීම යෝගාවචරයාට පීඩාවක් වෙයි. භාවනා කරන තැන සුවඳ වර්ග තිබීම හොඳය. අපිරිසිදු බව සමාධි ප්‍රඥා දෙකේම දියුණුවට බාධකය. නගර ග්‍රාමවල ජනයා අතර හැසිරෙමින් භාවනා කරන්න වුන් විසින් එය හැකිතාක් ගුප්ත වශයෙන් කළ යුතුය. භාවනාව තමන් වෙසෙන ගෙයි, තමන් වෙසෙන විහාරයේ අන්‍යන්ට පවා නොදැනනසේ කළ හැකි නම් වඩා යහපති. යෝගාවචරයෙකු හැටියට පෙනී සිටීම බාධක කරුණකි. තමාගේ භාවනාවට උපදේශයක් ගත හැකි කෙනෙකු සමග හෝ තමා වැනි යෝගාවචරයෙකු සමග හෝ මිස අන්‍යයන් සමග තමන් කරන භාවනා කර්මය පිළිබඳ කතා නොකළ යුතුය. තමන් කරන භාවනාව තමන්ගේ අන් හැම දෙයකටම වඩා උසස් දෙය හැටියට සලකාගෙන ඉතා ගෞරවයෙන්, ඉතා ආදරයෙන්, ඉතා ඕනෑකමින් එය කළ යුතුය. අත්හදා බැලීමටයයි කියා හෝ, පින් සිදුකර ගැනීමටයයි කියා හෝ, සසරට පුරුදු වීමටයයි කියා හෝ නොව, අද අදම මගඵල ලබා නිවන් දකින්නට භාවනා කරමි යන අදහසින්ම භාවනා කරනු. අද අදම ඵලය බලාපොරොත්තු නැතිව කරන්න ඔවුන්ගේ වීරිය ලිහිල් වෙයි. එයින් ඵලයද අඩුවෙයි. දවස්වලින් පොහෝ දිනය විශේෂයෙන් භාවනාවට හොඳය. කාලයන්ගෙන් රාත්‍රියේ පශ්චිම යාමයේ අවසාන කොටස වූ පූර්වභාග 4 පටන් 6 තෙක් කාලයේද සවස හිරු අස්තංග වූ තැන් පටන් පැයක් පමණ කාලයේද භාවනාවට ඉතා හොඳය. කල හැකි නම් දවසේ කවර කාලයක් වුවද භාවනාවට නුසුදුසු නොවේ. යෝගාවචරයන් විසින් දුබල වන්නට නොදී කයද සිතද ආරක්ෂා කරගත යුතුය. සිත කය දෙකෙහිම දුබල බව සමාධි ප්‍රඥාවන්ගේ වැඩිමිට බාධකය. දැඩි ලෝභය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ශෝකය, බය, සැකය, ලැජ්ජාව යන ආදිය දුබල වීමේ හේතුය. ඒවා ඇතිවන්නට නොදී ඇති වුවහොත් වහා දුරු කිරීමෙන් සිත ආරක්ෂා කරගත යුතුය. මම යෝගාවචරයෙක් වෙමි යයි සෙස්සෝ හිස් පුද්ගලයෝ යයි තමා උසස් කොට අන්‍යන් පහත් කොටද නොසිතිය යුතුය. උඩඟු නොවිය යුතුය. සැම දෙනා පිළිබඳවම මෛත්‍රියෙන් කරුණාවෙන් විසිය යුතුය. සාමාන්‍යයෙන් සතර ඉරියව්වම භාවනාවට සුදුසුය. වාඩිවීමේ ඉරියව්ව විශේෂයෙන් භාවනාවට සුදුසුය. භාවනා කිරීමට හොඳම ක්‍රමය බද්ධ පරියංකයෙන් වාඩි වී කිසිවකට හේතු නොවී ශරීරය ඉදිරියට නොනමා කෙලින් තබාගෙන භාවනා කිරීමය. මෙසේ වාඩි වී සිටීම මුලදී අපහසුවක් හැටියට දැනෙන්නට පුළුවන්. කල්යාමෙන් පුරුදු වූ කල්හි එයම භාවනාවට පහසු ක්‍රමය වනු ඇත. එසේ වාඩි වීමට අපහසු අය විසින් පහසු හැටියකින් වාඩි වී භාවනාව කළ යුතුය. බද්ධ පරියංකයෙන් විසීමට ක්‍රමෙන් පුරුදු කරගත යුතුය. ස්ත්‍රීන්ට අර්ධ පරියංකයයි කියන පතුල් දෙක පිටිපසට යනසේ වාඩිවීම හොඳ බව කියා තිබේ. බංකු පුටු ආදියෙහි පා දෙක පහතට හෙලා වාඩිවීමේ ක්‍රමය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සුදුසුය. යමෙකුට යම් ක්‍රමයකින් වාඩිවීමෙන් වේදනා ඇතිවේ නම් ඒ ක්‍රමය ඔහුට සුදුසු නැත. තමා තමාට පහසු ක්‍රමයකින්ම භාවනා කරත්වා. භාවනා කරගෙන යන කලෙහි සමහරු පළමු සිටියාටද වඩා නිරෝගී වෙති, ස්ථූල වෙති. ශරීරයට එය හුරුවන්නට මත්තෙන් සමහරුන්ට එයින් යම් යම් රෝගයෝද හටගනිති. දිනකට පැය භාගය යනාදී වශයෙන් මද වේලාවක් භාවනා කරන්නවුන්ට එයින් වන ආබාධයක් නැත. යම් යම් ආබාධ ඇතිවන්නේ එක් ඉරියව්වකින් පැය දෙක තුන හතර යනාදී වශයෙන් වැඩි වේලාවක් භාවනාවෙහි යෙදෙන්නවුන්ටය. වැඩිකල් වාඩි වී විසීමෙන් මලබද්ධ වෙයි. මලබද්ධයෙන් හිසේ ආබාධ ඇතිවිය හැකිය. එසේ වුවහොත් මල බුරුල් කරන ආහාර පාන ගත යුතුය. සුළු බෙහෙතක් හෝ ගත යුතුය. යෝගාවචරයන් විසින් විශේෂයෙන්ම හිස පරිස්සම් කරගත යුතුය. හිසේ බරගතිය, හිස රදය, ක්ලාන්තය ආදී හිසේ ආබාධ ඇති වුවහොත් තාවකාලික වශයෙන් භාවනාව නවත්වා ඒවා සුව වූ පසු නැවත භාවනාව පටන් ගත යුතුය. යෝගාවචරයන්ට සමහර විට බඩේ පපුවේ වාත වේදනා ඇති විය හැකිය. එසේ ඇති වී නම් ඒවාට වැඩි වෙදකම් කරන්නට නොයා යුතුය. භාවනාව නවත්වා දින කීපයක් විසූ කල්හි ඒවා ඉබේම සුවවනු ඇත. නොනවත්වාම කලක් භාවනා කළ හැකිවන්නේ ඉතා ටික දෙනෙකුටය. ඇතිවන ආබාධ නිසා සෙස්සන්ට නොයෙක් විට භාවනාව නවත්වන්නට සිදුවෙයි. අසනීපයක් ඇති වුවහොත් එය සුවවන තෙක් භාවනාව නැවැත්විය යුතුය. රෝගයන් ගැන නොසලකා ඒවා තිබියදීම නොනවත්වාම භාවනා කරන්නට ගියහොත් ඒවා උත්සන්න වී අන්තිමේදී කිසිවක් කර කියාගත නොහැනි තත්ත්වයට පැමිණිය හැකිය. සමත භාවනාවෝ වඩාත් ලෙඩ රෝගවලට හේතු වෙති. දියවැඩියාවත් සමහර විට යෝගාවචරයනට වැළඳිය හැකි රෝගයකි. මේවා යෝගාවචරයන්ට තේරුම් ගත නොහැකි සියුම් කරුණුය. යෝගාවචරයෙකුට මුත්‍ර යෑමේ අධික වුවහොත් ඒ ගැන විශේෂයෙන් කල්පනා කර ප්‍රතිකාරගත යුතුය. රෝගය පවතිද්දී භාවනා කරන්නට නොයනු. උමතු බව හා භාවනාව. භාවනා කිරීම උමතු වීමේ හේතුවක් යයි ඇතැම්හු භාවනාවට බිය වෙති. එය අහේතුක බියකි. කලක් භාවනා කරමින් සිට උමතු බවට පත් වූ හැම දෙනම භාවනාව නිසා උමතු වූවෝ නොවෙති. උමතු බව නැමැති මේ රෝගය සමහරුන්ට පටන් ගැනීමේ දීම බලවත්ව හටගනී. සමහරුන්ට මේ රෝගය ඉතා සෙමෙන් වැළඳෙන, ඉතා සෙමෙන් වැඩෙන රෝගයකි. සමහර විට රෝගය වැළඳී අවුරුදු ගණනක් යනතුරු අන්‍යයන්ට තේරුම් ගත හැකි පමණට රෝගය නොවැඩෙයි. රෝගය වැළඳුණු අයගේ සිත පටන් ගැනීමේදී නොයෙක් අතට හැරෙයි. සමහරුන්ගේ සිත පණ්ඩිතයන්ට විෂය වන කරුණු සෙවීමට හැරෙයි. සමහරුන්ගේ සිත දේශපාලනයට හැරෙයි. සමහරුන්ගේ සිත ආගම අතට හැරෙයි. සමහරුන්ගේ සිත ධ්‍යාන භාවනාව අතට හැරෙයි. සමහරුන්ගේ සිත රහත් වන අතට හැරෙයි. සමහරුන්ගේ සිත තවත් නොයෙක් කරුණුවලට හැරෙයි. පණ්ඩිතකම් අතට හැරුණු සිත් ඇති රෝගියා බොහෝ පොත් කියවන්නෙක්, පණ්ඩිතයන්ට විෂය වන කරුණු ගැන කතා කරන්නෙක්, තමා පණ්ඩිතයෙකු හැටියට ලොවට පවසන්නෙක් වන්නේය. පටන් ගැනීමේදී මේ උමතු බවක් හැටියට තේරුම් ගත නොහැන බැවින් සෙස්සෝ ඔහු පණ්ඩිතයෙකු වශයෙන්ම පිළිගනිති. ප්‍රකට වන තරමට රෝගය වැඩුණු කලෙහි සෙස්සෝ ඔහු උගත්කම වැඩිවීමෙන් උමතු බවට පත් වූවෙකු ලෙස සලකති. එහෙත් සත්‍ය නම් උමතු බව නිසා ඔහු පණ්ඩිතයෙකුසේ හැසිරුණු බවය. ධ්‍යාන ලබා ප්‍රාතිහාර්ය දැක්වීමට හෝ සෝවාන් වීමට හෝ රහත් වීමට හෝ සිත් නැමුණු උම්මත්තකයා යෝගාවචරේක් වෙයි. මේ අවස්ථාවේදී ඔහුට උමතු බවක් ඇතිවන බව අන්‍යයන්ට නොදැනෙයි. අන්‍යයන්ට දැනෙන තරමේ අවස්ථාවට රෝගය උත්සන්න වූ කලෙහි සෙස්සෝ ඔහු භාවනා කිරීමෙන් උමතු වූවෙකු වශයෙන් සලකති. එහෙත් සත්‍ය නම් ඔහු උමතුකම නිසා භාවනා කළ බවයි. යෝගාවචරයන් විසින් පරිස්සම් විය යුතු කරුණක්. ස්කන්ධ ආදී ධර්ම විභාග නොදත්, ඒවායේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ නොදත් සාමාන්‍ය මනුෂ්‍යයන් හට ලෝකයේ පෙනෙන්නේ එක් ආකාරයටය. ස්කන්ධ ආදී ධර්ම විභාග හා අනිත්‍ය ලක්ෂණ අවබෝධ කරගත් යෝගාවචරයාට ලෝකයේ පෙනෙන්නේ සාමාන්‍ය ජනයාට පෙනෙන ආකාරයට ඉතා වෙනස් ආකාරයෙනි. එබැවින් ලෝකයේ පිළිබඳ යෝගාවචරයන්ට පහළවන අදහස් සාමාන්‍ය ජනයාට පහළවන අදහස් වලට හැඟීම් වලට වඩා ඉතා වෙනස්ය. සමහර විටක සාමාන්‍ය ජනයාට ඉතාම වටිනා දෙයක් හැටියට වැටහෙන දෙය යෝගාවචරයෙකුට සතියකුදු නොවටිනා දෙයක් හැටියට වැටහෙයි. සාමාන්‍ය ලෝකයා ඉතා උසස් ක්‍රියාවක් හැටියට සලකන දෙයක් යෝගාවචරයාට කිසිම පළක් නැති හිස් වැඩක් හැටියට පෙනෙන්නේය. යෝගාවචරයන්ට පෙනෙන හැටියට සත්‍ය වුවද ඒ සත්‍ය නොදන්නා, ඒ සත්‍ය අනුව ක්‍රියා නොකරන සාමාන්‍ය ජනයා හය හසිරෙන යෝගාවචරයා විසින් තමා දන්නා සත්‍ය ඔවුනට පවසන්නට ගිය හොත් ඒ සත්‍යයට අනුව ඔවුන්ගේ මධ්‍යයේදී ක්‍රියා කරන්නට ගිය හොත් යෝගාවචරයාට උමතු බවක් නැතිවම උම්මත්තක සම්මුතිය ලැබෙන්නේය. එබැවින් යෝගාවචරයන් විසින් තමාගේ හැඟීම් කෙබඳුවද අන්‍යයන් සමග කතා කිරීමේදී හා ක්‍රියා කිරීමේදී හා සාමාන්‍ය ලෝකයාගේ හැඟීම් වලට අනුව කතා කරන්නටත් ක්‍රියා කරන්නටත් අමතක නොකළ යුතුය. ගේක වාසය කරතොත් සාමාන්‍ය මිනිසුන්ගේ හැඟීම් වලට අනුව ක්‍රියා නොකිරීම නිසා යෝගාවචරයනට උමතු බවක් නැතිව උම්මත්තක සම්මුතිය ලැබෙයි. එබැවින් යෝගාවචරයන් විසින් නිතරම පරිස්සමෙන් ක්‍රියා කළ යුතුය. සාමාන්‍ය ලෝකයාගේ හැඟීම් වලට වෙනස් වූ තමන්ගේ හැඟීම් අන්‍යයන් හා කීමෙන්ද යෝගාවචරයෝ පරිස්සම් වෙත්වා. විකාර රූප පෙනීම. මාස කීපයක් භාවනා කළ කලෙහි සමහරුන්ට භාවනා කරන අතර රාගයට හේතුවන්නා වූද, බියට හේතුවන්නා වූද, මුලාවට හේතුවන්නා වූද නොඑක් රූප ජීවමාන සත්වයන් හැටියටම පෙනෙන්නට වන්නේය. ඒ පෙනෙන දේ සත්‍ය වශයෙන් ඇති ඒවා නොවන බැවින් ඒවාට මුලා නොවිය යුතුය. බියවිය හැකි දෙයක් පෙනුනද ඒ ඇත්ත වශයෙන් ඇති දෙයක් නොවන බව තේරුම්ගෙන බිය දුරු කරගත යුතුය. කුමක් පෙනුනද ඒ පෙනෙන දේ ගැන සැලකිල්ල නොකොට තමා කරන භාවනාවම කළ යුතුය. පෙනෙන දේවල් ගැන සැලකිල්ලක් කළහොත් ඒවා වඩ වඩා පෙනෙන්නට වන්නේය. එය තමාගේ කටයුත්තට අන්තරායකි. දෙවියන්සේ මිනිසුන්සේ පෙනෙන මේ රූප සමහර විට කතා කරන්නටත් පුළුවන්. ඒවා ගණන් නොගත යුතුය. සමහර විට මතු සිදුවන දෑ කියන්නටත් පුළුවන්. සමහර විට ඒවා එසේම සිදුවන්නටත් පුළුවන්. සමහර විට ඒ පෙනෙන අය යෝගාවචරයනට අනුශාසනා කරන්නටත් පුළුවන්. ඒවා පිළිගෙන ක්‍රියා කරන්නට ගියහොත් අයහපතක් මිස යහපතක් නොවන බව නිතරම යෝගාවචරයන් මතක තබා ගත යුතුය. තමාගේ භාවනාවේ දියුණුව නිසා, තමාගේ ගුණයන්ගේ දියුණුව නිසා දෙවිවරු පැමිණියහයි මුලා නොවනු. මේ රූප පෙනීම, ශබ්ද ඇසීම, නොනිදා සිටියදීම සිහින පෙනනසේ සිදුවන්නකි. වාතකෝපයෙන් කළු පැහැති රූපත්, පිත්කෝපයෙන් රන්වන් රූප හා දිලිසෙන රූපත් සෙම්කෝපයෙන් සුදු පැහැති රූපත් පෙනෙන්නේය. යෝග කරන්නා වූ සමහරුන්ට සත්‍ය වශයෙන්මද භූතයෝ පෙනෙති. එසේ පෙනුනත් එය සත්‍ය පෙනුමක්ද ඇසේම විකාරයක්ද යන බව තේරුම් ගැනීම පහසු නොවන බැවින් අස්වාභාවික පෙනීම් කිසිවක් ගණන් නොගෙන හැරීම යෝගාවචරයන්ගේ යහපත පිණිස වෙයි. යෝගාවචරයනට අනුග්‍රහ කරන්නා වූද බාධා කරන්නා වූද භූතයෝ වෙසෙති. සමහර යෝගාවචරයන්ට අනුග්‍රාහක භූතයන්ගේ අනුග්‍රහය ලැබෙති. සමහර යෝගාවචරයන්ට බාධක භූතයන්ගේ කරදර ලැබෙයි. සමහර යෝගාවචරයන්ට මේ දෙකම ලැබෙයි. සමහරුන්ට ඉන් එකකදු නොලැබෙයි. භූතයන්ගේ බාධා නොපැමිණෙනු පිණිස ඔවුනට මෙත් වැඩීමත් පින්දීමත් සමහර අවස්ථාවලදී දෙවියන් සතුටු වන ධර්ම සජ්ජායනයත් කළ යුතුය. යෝගාවචරයන් විසින් තමනට සිදුවන ආලෝක දර්ශන, රූප දර්ශන, භූත දර්ශන ආදී විශේෂ කරුණු අඤ්ඤන්ට කියතහොත් උපදේශයක් ගත හැකි ගුරුවරයෙකුට හෝ එවැනි කෙනෙකුට හෝ තවත් යෝගාවචරයෙකුට හෝ කියනවා විනා අන් කිසිවෙකුට කවදාවත් නොකිය යුතුය. මෙවැනි කරුණු කියන්නට නුසුදුස්සන්හා කියන යෝගාවචරයා හට පිස්සෙකි, බොරුකාරය කියන සම්මුතිය ලැබෙන්නේය. එයින් තමාගේ භාවනාවටද බාධා පැමිණෙයි. පරිස්සම් වන්න. භාවනා කිරීමට ඉතාම සුදුසු ක්‍රමය නම් භාවනා පිළිබඳ පුරුද්ද ඇති ගුරුවරයෙකු ඇසුරු කරමින් භාවනා කිරීමයි. එබඳු ගුරුවරයෙකු නොලැබිය හැකි කලෙහි පොතපතින් කරුණු දැන උගැනවුවද භාවනා කළ යුතුය. එසේ කරන අය පරිස්සමෙන් කළ යුතුය. ආශ්‍රය කිරීමට තවත් යෝගාවචරයන් සොයා ගැනීමද ඉතා ප්‍රයෝජනය. පමණට වඩා ඉන්ද්‍රියන් වෙහෙසවීමෙන්ද, පමණට වඩා නින්දෙන් වැළකීමෙන්ද සිහි විකල් ගති සමහර විට ඇතිවිය හැකිය. පරිස්සමෙන් භාවනා කළ යුත්තේ එහෙයිනි. ශරීරයත් සිතත් දෙක භාවනාවට හොඳින් පුරුදු වූ පසු භාවනාව ඉතා මිහිරි වන්නේය. එසේ පුරුදු වීමෙන් පසු කොතෙක් කල් භාවනාවේ යෙදුනත් අමාරුවක් නොවේ. භාවනාවෙහි යෙදීමම යෝගාවචරයාට සුවයක් වේ. භාවනාව පීඩාවක් හැටියට දැනෙන්නේද, ප්‍රිය දෙයක් නොවන්නේද පුරුදුවන තෙක්ය. තමන් විසින් ආරක්ෂා කළ යුතු, වග කිය යුතු දෙයක් තිබීම යෝගාවචරයනට බාධාවකි. භාවනා කරන්නට වන් කලෙහි සිත ඒවාටත් යන බැවින් එබඳු දෙයක් ඇති තැනැත්තා හට සමාධිය ඇතිකර ගැනුම අපහසුය. භාවනා කරනු කැමති අය ධනය හා නෑමිතුරන් හැර පැවිදිවන්නේ ඒ බාධාවෙන් මිදෙනු පිණිසය. ධනය හා නෑමිතුරන් හැරදැමීම සැමටම කළ හැකි වැඩක් නොවේ. එබැවින් ඒවා තබාගෙන ගිහිව භාවනා කරන පින්වතුන් විසින් තමන් භාවනා කරන අවස්ථාවේදී ඒවා ගැන සොයන්නට සිතන්නට සිදු නොවනු පිණිස ඒවා රැකෙන ක්‍රමයක් සලස්වා ගත යුතුය. එසේද කරගත නොහැන තැනැත්තා විසින් වන්නක් පිළිගන්නට සූදානම් වී තමන්ගේ සිත දැඩි කළගත යුතුය. කමටහන් දෙන ගුරුවරයෙකු ලැබ ගුරුවරයෙකු ඇසුරු කරමින් භාවනා කරන්නට යන තැනැත්තා විසින් දිනයකදී ගුරුවරයා වෙත එළඹ ගෞරවයෙන් ගුරු පඬුරු පිළිගන්වා පා වැඳ කමටහන් ලබාගෙන ගුරුවරයා නියම කරන ආකාරයෙන් භාවනා කරගෙන යා යුතුය. ගුරුවරයෙකු නොමැතිව පොතපතින් භාවනා ක්‍රමය උගෙන භාවනා කරන්නට පටන් ගන්න තැනැත්තා විසින් යම්කිසි දිනයක අරුණෝද්ගමන වේලාවේදී හෝ යම්කිසි දිනයක හෝ සුබ මුහුර්තයකදී හෝ බුදුරුවක් ඉදිරියට හෝ දාගැබක් සමීපයට හෝ ගොස් මල් පහන් සුවඳ දුම් ආහාර ගිලන්පස ආදී පූජා වස්තුන් අවස්ථාවට සුදුසු පරිදි පුදා තුනුරුවන් වැඳ දෙවියන්ට පින්දී යෝගාවචරයා ගිහියෙක් වේ නම් තිසරණ සහිතව තමන් සමාදන් වන සීලයක් එතනදීම සමාදන් වී එතනම හිඳ හැකි පමණ වේලාවක් භාවනා කළ යුතුය. යෝගාවචරයා පැවිද්දෙක් වේ නම් ඇවැත් දෙසුම් ආදියෙන් පළමුව සිල් පිරිසිදු කරගෙන වැඩ පටන් ගත යුතුය. රුවන්වැලි මහාසෑය වැනි පෞරාණික සිද්ධස්ථානයකදී භාවනාව ආරම්භ කළ හැකි නම් වඩාත් හොඳය. ආරම්භයේදී තෙදිනක් හෝ සතියක් එබඳු තැනකම භාවනා කළ හැකි නම් වඩාත් යහපති. සප්ත විසුද්ධිය: සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දෘෂ්ටි විසුද්ධිය, කංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය යන මේ විසුද්ධි හත පිළිවෙලින් සම්පාදනය කිරීම වශයෙන් විදර්ශනා භාවනාව කළ යුතුය. සීල විසුද්ධිය: තමා කළ හා කරන වරදවල් වලට අඤ්ඤයෝ චෝදනා කෙරෙයිද, නින්දා කෙරෙයිද, පලිගනීද දැයි සැකයක් හා බියක් අපවිත්‍ර චරිතයක් ඇති තැනැත්තාට නිතර ඇති වෙයි. තමා මේ වරද කළේ යයිද, කරන්නේ යයිද ඔහුගේ සිත ඔහුටම චෝදනා කරයි. ඒවායින් සිල් නැත්තහුගේ සිත දුබල වෙයි. කීමකින් හෝ දුබල වූ සිත් ඇති තැනැත්තා භාවනා කළේද නිසරු බිම රෝපණය කළ ගස් මෙන් ඒ තැනැත්තාගේ සන්තානයෙහි සමාධි ප්‍රඥාවෝ මැනවින් නොවැඩෙති. එහෙයින් සමාධි වඩා ධ්‍යාන උපදවා ගැනීමට හෝ විදසුන් වඩා මගඵල ලබා ගන්නට හෝ බලාපොරොත්තු වන යෝගාවචරයන් විසින් ගසක් වවා ගන්නට යන ගොවියා පළමු කොට බිම සකස් කරන්නාක් මෙන් තමා ගිහියෙක් නම් ගිහියෙකුට අනුරූප පරිද්දෙන්ද, පැවිද්දෙක් නම් පැවිද්දෙකුට අනුරූප පරිද්දෙන්ද සිල්වතෙකු වී භාවනාව පටන් ගත යුතුය. ආඥා ව්‍යතික්‍රමණ අන්තරායෙන් මිදීමටද සීල පාරිශුද්ධිය තිබිය යුතුය. මෙකල සීලය පිළිබඳ විස්තර දැක්වෙන පොත් සුලභ බැවින් මෙහි එය ගැන විස්තරයක් කරනු නොලැබේ. පෘථජ්ජන පුද්ගලයාගේ සීලය ස්ථීර නැත. එය වරින් වර අපිරිසුදු විය හැකිය, බිඳිය හැකිය. ශීල ස්ථීර වන්නේ වරද සිදුවීමට හේතුව වන කෙලෙසුන් මතු නූපදිනා පරිදි දුරු වූ කල්හිය. එහෙයින් හැකිතාක් උත්සාහයෙන් සීලය නැවතත් පිරිසිදු කර ගැනීමෙන් භාවනාව කරගෙන යනු මිස සිල් පිරිසිදු කරගත නොහැකිය කියාද භාවනාව නොහල යුතුය. භාවනාවට අනුව කෙලෙසුන් දුරුවත් දුරුවත්ම සීලයද පිරිසිදු වෙයි. සිල් පිරිසිදු කර ගැනීම අපහසු වන්නේ භාවනාව අඩුවන පමණටය. අදිෂ්ඨාන ශක්තිය දියුණු කර ගැනීමත් යෝගාවචරයන්ට උපකාරකය. සීල සමාදානයෙන් හා දූතාංග සමාදානයෙන් එය දියුණු වෙයි. තවත් ක්‍රමවලින්ද එය දියුණු කරගත හැකිය. අදිෂ්ඨාන ශක්තිය දියුණු වනු පිණිස දූතාංග සමාදානයත් කළ හැකි නම් යහපති. දෙක, චිත්ත විසුද්ධිය. ස්ත්‍රී පුරුෂ සත්ව පුද්ගල ආත්ම ආදී වශයෙන්ම පෙනෙනසේ ඇත්තා වූ සත්‍ය ස්වභාවය නොපෙනෙනසේ සන්තති සමූහ කෘත්‍ය ආරම්මන සංඛ්‍යාත චතුර්විධ ගණයෙන් වැසී පවතින්නා වූ නාම රූප ධර්මයන්ගේ ස්වභාව දැන ගැනීම අති දුෂ්කරය. පොතපත උගැනීමෙන් ඒවා පිළිබඳව ලබන්නා වූ දැනුම කෙලෙසුන් නසා මාර්ගඵලවලට පැමිණීමට ප්‍රමාණවත් නොවේ. පොතපත උගැනීමෙන් ලැබුණු දැනුම අනුමාන ඥානයක් මුත් ප්‍රත්‍යක්ෂ දර්ශනයක් නම් නොවේ. මාර්ගඵල ලැබීමට උගැනීමෙන් ලැබුණු දැනුමට වඩා බොහෝ උසස් වූ ඇසට පෙනෙන පෙනීම බඳු ශුද්ධ දර්ශනයක් උවමනාය. ඒ දර්ශනය භාවනා කිරීමෙන් ලැබිය යුත්තකි. තද දෙයක් කැපීමට සූදානම් වන තැනැත්තා පළමු කොට කටයුත්ත සුදුසු පරිදි ආයුධයක් මෝහත් කරගන්නාක් මෙන් අවබෝධ කර ගැනීමට දුෂ්කර වූ නාම රූප ධර්මයන්ගේ තත්වයද අවබෝධ කර ගැනීමට සුදුසු වන පරිදි පළමු කොට තමාගේ සිත සකස් කරගත යුතුය. එසේ සකස් කර ගන්නා ලද චිත්තය නීවරණයන්ගෙන් පිරිසුදු බැවින් ඒ චිත්ත විසුද්ධිය නම් වේ. සිත සුද්ධ කර ගැනීම සඳහා කළ යුත්තේ සමාධිය වැඩිමයි. වැඩි වේලාවක් එක් අරමුණක නොසිට අරමුණෙන් අරමුණට පැනපැන යාමේ සිතේ ප්‍රකෘතියයි. වේගයෙන් ගමන් කරන රථයක නැගී යන්නහුට මග දෙපස තිබෙන දෑ එකකුදු හොඳින් නොපෙනෙන්නාක් මෙන් ඉක්මනින් අරමුණෙන් අරමුණට යන අසමාහිත සිතට යම්කිසි ධර්මයක සැබෑ තත්වය අසු නොවේ. නාම රූප ධර්මයන් විදර්ශනා කරන කලෙහි හිත ඒවායේ නොනැවතුනහොත් ඉක්මනින්ම අරමුණෙන් අරමුණට ගමන් කරන්නට වුවහොත් ඒ සිතට පරමාර්ථ ධර්මයන්ගේ තත්වය අඩු කරගන්නට අවබෝධ කරගන්නට නුපුළුවන් වනු ඇත. එසේ නුපුළුවන් වන කලෙහි විදර්ශනා ඥානය ඉක්මනින් නොවැඩෙන්නේය. එහෙයින් ඉක්මනින් විදර්ශනා ඥානය දියුණු කරගත හැකි වීමට පළමු කොට සමාධිය වඩා සිත සකස් කරගත යුතුය. සිහියෙන් යුක්තව උත්සාහයෙන් සිත එක අරමුණක පිහිටිය හැකි වූ ඒ ශක්තිය මදින් මද වැඩෙන්නේය. සිතෙහි වූ ඒ ශක්තිය සමාධිය නම් වෙයි. අතරදී අන් එක සිතකදු ඇතිවන්නට නොදී කැමැති කැමැති කාලයක් මුළුල්ලෙහි සිත පරම්පරාව එකම අරමුණක පැවැත්විය හැකිසේ දියුණු වූ සමාධිය ධ්‍යාන නම් වෙයි. පූර්ව භාගයේ සමාධිය නොවඩා විදර්ශනාව පමණක් වඩා මාර්ග අධිගමය කරන යෝගාවචරයෝද ඇත්තාහ. එහෙයින් සමාධිය වඩනු කැමති නැතියන් විසින් ශුද්ධ විදර්ශනාවම වැඩුවාට කමක් නැත. සමාධිය වඩා විදර්ශනා වඩන්නවුන්ගෙන් සමහරු ධ්‍යාන උපදවාගෙනම විදර්ශනා වඩති. සමහරු තරමක් දුරට සමාධිය වඩා කාමාවචර සමාධියක් පමණක් ඇතිකරගෙන විදර්ශනා වඩති. තවත් සමහරු දෙකම එකට ගෙන යති. මේ ක්‍රමවලින් ධ්‍යාන උපදවා විදර්ශනා වඩන්නට යාම කාලයට නුසුදුසුය. එසේ කරන්නට ගියහොත් විදර්ශනාවට කලක් නොලැබී යා හැකිය හේිනි. දැනට කලියුත්තේ තරමක් දුරට සමාධිය පුරුදු කරගෙන විදර්ශනා වැඩිම හෝ දෙකම එකවර කරගෙන යාමෙන් හෝ විදර්ශනාව පමණක් වැඩිමය. පළමුවෙන් මාස කීපයක් සමාධිය වඩා ඉන්පසු දෙකම කරගෙන යාමේ ක්‍රමය ඊටාම හොඳ ක්‍රමයයි යනු අපගේ අදහසයි. කියවන්නෝ තම තමන් කැමති පරිද්දකින් පිළිපදිත්වා සමාධිය වඩනු කැමති පින්වතුන් උදෙසා ගිහිවෙක් ගෙවල් වලදී වුවද
පහසුවෙන් කළ හැකි භාවනා ක්‍රමයක් මෙතනින් දක්වනු ලැබේ. බුද්ධානුස්සති භාවනාව. භාවනාව කරන තැනැත්තා විසින් එය ඉතා ගෞරවයෙන්, ඉතා ආදරයෙන් අද අදම මින් ප්‍රතිඵල ලබන්නට ඕනෑය යන අදහසින් කළ යුතුය. ගෞරව ආදරය අඩු පමණට ලැබෙන ප්‍රතිඵලයද අඩු වන්නේය. බුද්ධානුස්සති භාවනාව කිරීමට විවේක ස්ථානයක, විවේක කාලයක බද්ධ පරියංකයෙන් වාඩි වී ශරීරය කෙලින් තබා උකුල උඩ වම් අත පළමුව තබා එය මත දකුණු අත දෙපා දෙමාපට ඇඟිලි අග එකිනෙකට හැපෙනසේ තබාගත යුතුය. මෙයට අඳුරු තැනක් ඇතිනම් වඩාත් සුදුසුය. කාල වශයෙන් නම් හවස 7ට පමණ කාලය ඉතාම හොඳය. වාඩි වී ඇස් දෙක වසාගනු. ඉක්බිතු මතු දැක්වෙන වගන්ති කියා තමාට අවවාද කරගත යුතුය. මේ අවවාද වගන්ති වල මුලට තමාගේ නමත් යොදාගනු. 1. නුඹ කරා ජරා ව්‍යාධි මරණයන් පැමිණෙන්නට මත්තෙන් නුඹේ භාවනා ඉක්මනින් කරනු. 2. ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අපාය දුක යන මේ මහ දුක් වලට බිය නම්, ඒවායින් මිදෙනු කැමති නම් කුඩා දුක් ඉවසනු. 3. නිවන් සුවය නැමැති උතුම් සුවය, නොනසන සුවය ලබනු කැමති නම් කුඩා සැප අතහරිවු. මේ අවවාදය කරගෙන ඉක්බිති මෙසේ මෛත්‍රිය වඩනු. මාගේ අභිමතාර්ථය සිදු වේවා. සමදෙනාගේම යහපත් අදහස් සියල්ලම සිදු වේවා. සියල්ලෝම සුවපත් වේත්වා. අපගේ ආරක්ෂිත දේවතාවෝ සුවපත් වේත්වා. මේ ගමෙහි ආරක්ෂක දේවතාවෝ සුවපත් වේත්වා. මේ අවවාදය හා මෙත් වැඩීම කොට ඉක්බිති මෙසේ තුන්වරක් සිතනු. මාගේ ඇස, කන, නාසය, දිව, කය යන මේ ඉන්ද්‍රියෝ ක්‍රියා විරහිත වෙත්වා. රූප ආදී ආරම්මණයෝ මා කරා නොපමෙනෙත්වා. මාගේ සිත බුද්ධ ආරම්මණයෙන් පිටත කිසිවකට නොයාවා. බුද්ධ ආරම්මණයෙහිම මාගේ සිත පිහිටාවා. ඉක්බිති තමන් ඉදිරියේහි තමාට පස්රියනක් පමණ දුරින් බුදුරජාණන් වහන්සේ වජ්‍රාසන මතුයෙහි වැඩ සිටිනා පරිද්දෙන් සිතා ඒ බුදුරුව දෙස සිතින්ම බලමින් මෙසේ සිතනු. ස්වාමීනි, අසරණ සරණ වූ මහා කාරුණික වූ සියල්ල දනවදාලා වූ භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේගේ ශ්‍රී පාද යුග්මය අත්‍යාදරයෙන් නමදිමි. මහා කාරුණිකයන් වහන්ස, මම නුඹ වහන්සේගේ ශ්‍රාවකයෙක්මි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම නුඹ වහන්සේ විසින් වදාළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මාගේ මනසට පෙනෙමින් මා ඉදිරියේ වැඩ සිටිනසේක්වා. මෙසේ තුන්වරක් සිතා හෝ කියා ඇස නොහැරම ඉදිරියේ වැඩ සිටින හැටියට බුදුන් වහන්සේ ගැනම සිතනු. ඇසෙන කිසිම ශබ්දයකට ඇහුම්කම් නොදෙනු. ශරීරයට කොපමණ වේදනා ඇති වුවත් නොසෙල්වෙනු. ඉවසනු. මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, සීතලයෙන්, උෂ්ණයෙන් වන දුක් සියල්ලම උත්සාහයෙන් ඉවසනු. මදුරුවෙකුලේ බොතහොත් බොන්නට හරිනු. ශරීරය නොසෙල්වනු. සෙලවීම වැටහීමට බාධාවකි.
සම්පූර්ණ බුදුරුවම එකවරට සිතට නොවැටහනු ඇත. එබැවින් බුදුරස් මාලාව සහිත බුද්ධ ශරීරයේ අවයව වෙන වෙනම සිහි කරනු. බුදුරජාණන් වහන්සේගේ අවට රශ්මිය සිහි කරනු. රශ්මිය මැද බුදුන් වහන්සේ සිතනු. උන්වහන්සේගේ පතුල් යුවල, ධන යුවල, කෙන්දා යුවල, උකුල, අත් යුවල, පපුව, චීවරය, ග්‍රීවය, නිකට, දෙතොල, නාසිකාව, නෙත් යුවල, දැම යුවල, නලල් තලය, කන් යුවල, ඌර්ණ රෝමය යන මේවා වෙන වෙනම පතුලේ පටන් නලල දක්වාද, නල්ල පටන් පතුල දක්වාද සිහි කරනු. එක් වරකට අඩුම ගණනින් මෙසේ පැයක් භාවනාවේ යෙදෙනු. පැය දෙක තුනක් යෙදිය හැකි නම් වඩා හොඳය. මේ භාවනාව පිළිබඳ ගිනි ගෑමේ උපමාවක් ආචාර්යවරයෝ දක්වති. පුරාණයේ මනුෂ්‍යයෝ ලී දෙකක් එකට ඇතිල්ලීමෙන් ගිනි උපදවා ගත්හ. ගිනි ගෑම නොනවත්වා කළ යුතු වැඩකි. නවත්වමින් ගිනි ගාන තැනැත්තා හට ගිනි උපදවන්නට පුළුවන් නොවේ. එසේම අතේ පයේ වේදනාවට, ඇඟ කැසීමට, මැස්සන් මදුරුවන් එලවන්නට ශරීරය සොලවමින්ද, අන් කරුණුවලට සිත යොමු කරවමින්ද මේ භාවනාව කරන්නහුට බුදුන් වහන්සේගේ රූපය දැකිය හැකි නොවේ. කොපමණ දුකක් මුත් විඳ දරාගෙන කියන ලද පරිදි භාවනාවෙහි යෙදෙන පින්වතාට සමහර විට සතියක් ගතවන්නටත් මත්තෙන් ඇසට පෙනෙනසේ බුදුන් වහන්සේගේ රූපය මනසින් දැකිය හැකි වන්නේය. කොපමණ මහන්සියෙන් වුවද වරක් එසේ බුදුන් වහන්සේගේ රූපය හොඳින් දැකගත හොත් පසුවට අමාරුවක් නැතිව බුදුරුව වැටහෙන්නට වන්නේය. මෙය මුදුන් පමුණුවාගත් පින්වතාට සකල ශරීරයම පිනා යන මහත් වූ ප්‍රීතියක් හටගන්නේය. ශ්‍රද්ධාව හා උත්සාහයද දියුණු වන්නේය. එබැවින් මෙය යෝගාවචරයන් හට ඉතා උපකාරක භාවනා ක්‍රමයක් වන්නේය. මේ දර්ශනය ලබාගත් තැනැත්තා බුදුන් වහන්සේ හා එක්ව වාසය කරන්නෙක් බඳුවන්නේය. එයින් ඔහුගේ සිත පවට නොනැමෙන්නේය. ඔහු කටයුතුද අතපසු නොකරන්නේය. මෙය විශුද්ධි මාර්ගයේ එන භාවනා ක්‍රමයක් නොවන බව දත යුතුය. බුරුම රට මැන්ඩලේ නුවර සමීපයේ යෝගාවචරයන්ගේ වාසස්ථානයක් වූ සගයින් නම් පර්වතයේ විසූ සුප්‍රසිද්ධ යෝගාවචරයෙකු වූ ගන්ධායුන් සියාඩෝ නැමැති මහා ස්ථවීරයන් වහන්සේ තමන් වෙත පැමිණියවුන්ට මුලින්ම මේ භාවනා ක්‍රමය පුරුදු කරවති. මෙය හොඳින් පුරුදු කර බුදුරුව මැනවින් වැටහෙන්නට පටන්ගත් පසු බුදුරුව මෙනෙහි කිරීම නවත්වා බුදුගුණ භාවනාවට පටන් ගත යුතුය. අරහං ආදී වශයෙන් දැක්වෙන බුදුගුණ නවය අතුරෙන් පළමුවන ගුණය භාවනා කරන ක්‍රමය මෙසේ දත යුතුය. පෙර කී පරිදි පූර්වක්‍රොත්‍ය සියල්ල නොපිරිහෙලා කොට තමන් ඉදිරියේ වැඩ සිටින බුදුන් වහන්සේ දෙස සිතින් දැකබලාගෙන මතු දක්වන වගන්ති පහ පාඩම් කරගෙන ඒවා මෙනෙහි කරනු. 1. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙලසුන් කෙරෙන් දුරු වූසේක. 2. සියලු කෙලසුන් නැසූසේක. 3. සංසාර චක්‍රය සිඳලූසේක. 4. දෙව් මිනිසුන් විසින් කරන පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසු වූසේක. 5. රහසින්වත් පව් නොකරනසේක. මේ වගන්ති පහෙන් දැක්වෙනුයේ නව ගුණ පාඨයේහි අරහං යන පදයෙන් දැක්වෙන ගුණයෝය. අරහං අරහං යනුවෙන්ද ඇතැම්හු භාවනා කරති. භාවනා කරන තැනැත්තා හට අරහං යයි කියන කල්හි යටකී වගන්ති පහෙන් දැක්වෙන කරුණු සියල්ලම හෝ එයින් එකක් හෝ දෙකක් හෝ අරහං යයි කීමෙන් වැටහෙතොත් අරහං අරහං කියා හෝ සෝ භගවා අරහං කියා හෝ භාවනා කිරීමත් යහපත් වේ. නොවැටහෙන තැනැත්තාට යහපත් වන්නේ කියන ලද පරිදි සිංහල වචනවලින්ම භාවනා කිරීමයි. තථාගතයන් වහන්සේ කර්මක්ෂය කර ඥානයෙන් කුසල අකුසල කර්මයන් ක්ෂය කර සංසාරයේ නැවත නැවත උපදින මැරෙන ස්වභාවය නැති කළසේක. කියන ලද භාවනා වාක්‍ය පහේ සංසාර චක්‍රය සිඳලූසේක යන තුන්වන වගන්තියෙන් දැක්වෙනුයේ සසර නැවත නැවත ඉපදීමට හේතුවන කර්මයක් ක්ෂය කළ බවය. බුද්ධානුස්සති භාවනා ක්‍රමය නිමි.